නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නව පුරාණානි භික්ඛවේ කම්මානි දේසිස්සාමි කම්ම නිරෝධංච කම්ම නිරෝධගාමිනී පටිපදංච තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි සදා පූජනීය වන්දනීය අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල්මෑණිවරු ප්‍රමුඛ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් හැම දෙනාම දැන් මේ මොහොතේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මය බිඳක් ශ්‍රවණය කරන්න. ඒ නිසා හැම දෙනාම තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඉතාමත් ඕනෙකමින් මේ භාෂිතයාගේ අර්ථය තේරුම් ගන්න ඕනෙ කියන කලන සිත් ඇතුව හැම දිනම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා මුලින්ම මතක් කරනවා. විශේෂයෙන්ම අද මම පෙන්නලා දෙන්න හදන දහම් කොටස ඉතාමත් ගැඹුරුයි. ගොඩක්ම ගැඹුරුයි. ඉතින් එහෙම හේ සෙලවෙන මනසකින් යුක්තව ඇතුළත නොයෙක් විතර්කයන් සිතමින් මේ ධර්මයේ අර්ථය තේරුම් ගන්නවා කියන එක පහසු වෙන්නේ නැහැ. පින්වතුනි, අතීතේදීත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඕනතරම් ලෝකේ පහළ වෙලා තියෙනවා. නමුත් ඒ එකම ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා තාම අපි හැමදෙනාම මේ සසර ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මතක් කළේ සසර කියන එක බොහොම ප්‍රියජනක සුභජනක තැන කියලා නම් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ සසර තරම් බිහිසුණු සැඩපරුස තැන දෙයක් තව නැහැ කියලා. පින්වතුනි, භවයෙන් වැහිලා නිසා අතීතය අපිට පෙනෙන්නේ නැහැ. අතීතේ නොපෙනුනත් අපි හැම කෙනෙක්ම මේ අනවරාග්‍ර සංසාරේ බොහෝ දුක් විඳමින් කූරු කටුකු තියුණු දුක් ඇති සතර අපායවල නොයෙක් වත වේදනා විඳමින් ආපු අය. බුදුරජාණන් වහන්සේ සසර ස්වභාවය පෙන්නපු කාරණාවන් අනුමානෙට හරි අපිට තෝරගන්න පුළුවන් සූත්‍ර පිටකේ සංයුත්ත නිකායේ අන්නමතග්ග සංයුත්තේ කියලා කොටසක් තියෙනවා. පින්වතුනි, මෙන්න මේ ටික පොඩ්ඩක් බැලුවොත් අපි නොදන්නවා වුණාට නොදැක්කා වුණාට සසර ස්වභාවය නම් ඒ තරම් සුභජනක නෑ කියනක ඔය හැම කෙනෙකුටම තේරේ. මොකද බුදුහාමුදුරුව කියන්නේ කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නවත් බොරු කියන කෙනෙක් නොවන නිසා. මම හැමදාම මතක් කරලා තියනවා අපි හැම කෙනෙක්ම අනන්ත සංසාරේ දුක් විඳපු බව. මව් මල දුක, පියා මල දුක, සහෝදරය සහෝදරි ඥාති හිතේසේ මල දුකට අඬපු කඳුළු එකතු කළ සතර මහගේ සාගරේ ජලයට වැඩි කියලා බුදුරජාන් වහන්සේ පෙන්වා වදාළ කරුණ. තිරිසං ආත්මවල උපදිනකොට මස් පිණිස මරණකොට ගලාගෙන ගිය ලේ එකතු කළා නම් සතර මහ සාගරයේ ජලයට වැඩි කියපු කරුණ. ඒ වගේම අපිට නොපෙනුනාට ගෙවුණු ආත්මවල අත්පය හතරම නැතුව පිළෙක් වෙලා ඇස් දෙකම නැතුව අන්ධව ගල් මුල් වල හැපිලා හැපි හැපි වැටිලා ජීවිතය අවසන් වෙච්ච වාරවල ජීවත්ව ඉද්දිම පණුව ගහලා තමන්ගේ මල මුත්‍ර ගුඩේ වැටිලා ජීවිතය අවසන් වෙච්ච වාර ලෝණ තරම් ඇති. නමුත් භවයෙන් වෙහෙලා නිසා අපිට පේන්නේ නොපෙනෙන හින්දා නැහැ කියන්න බෑ තියෙනවා. ඒ නිසයි බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. නමුත් අපි ඒකත් පැත්තකින් තැබුවොත් අපි කෙනා කෙනාගේ මේ ජීවිතය දිහ අරගෙන බැලුව විඳින දුක් විඳින්න වෙන දුක් විඳින දුක් විඳින්න වෙන දුක් පැත්තකින් තබන්න හැම කෙනෙක්ම තම තමන්ගෙන් විමසීමක් කළොත් ඇත්තටම අපි ජීවත් වෙන්නේ මොකටද කියලා, අපි ජීවත් වෙන එකේ අර්ථය මොකද්ද කියලා, ගෙවල් හදලා හරි, දරුවෝ හදලා හරි, රස්සාවල් කළා හරි, මිල මුදල් එකතු කළා හරි, යාන වාහන අරගෙන හරි, මේ හැම දෙයක්ම මේව එකතු කරපන්, ගණන් හදපන්, රස කරපන් කියනකොට මේ හැම එකකම කෙරවල බලන්න, අහන්න, තමන්ගේ මොකටද එකතු කරපන් ගණන් රැස් කරපන් හදපන් වවපන් කියලා කියනවා. හරි, එකතු කරන්න රැස් කරන්න හදන්න වවන්න මොකටද කියලා අහන්න උත්තරයක් හම්බෙයි. දුක නැතුව ඉන්න, දුක අයින් කරන්න, සැප ළඟා කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බ ධම්මානම් භික්ඛවේ වේදනා සමෝසරණ. මහණෙනි සියලුම ධර්මතා, එතකොට සංකත අසංකත ඔක්කොම අයිති, සියලුම ධර්මතා තියෙනවා නම් වේදනාව නැමති එකම ධර්මය අනුව ගිහිල්ලා තියෙන්නේ. මේ හැම කෙනෙක්ම වේදනාව නැමති එකම චෛතසිකයට චෛතසිකය වේදනාව නැමති එකම ධර්මතාව ඉලක්ක කරගෙන මේ හැම කෙනාගේම ජීවිත ගොඩ නැගිලා තියෙන්නේ. සැප වේදනාව ලං කරගන්න, දුක් වේදනාව වයින් කරගන්න, නිවන් දකින්නවා කියන කාරණාව ගොනු වෙලා තින්නේ තේ නිසායි. සියලුම ධර්මතා තියෙන්නේ වේදනාව නැමති එකම ධර්මතාවේ මුල් වෙලයි. නමුත් මුළු ජීවිතයේ පුරාවටම වේදනාව නැමති එකම ධර්මතාවේ මුල් කාරණාව කරගෙන පවතින මේ ලෝකයට හම්බ වෙල නැත්තේ නොලැබුණේ බැරි වෙල තියන්නේ සැප කියන ධර්මතාවයේ ජීවිතයේ තුල පවත්වලා දුක කියන ධර්මතාවයේ ජීවිතෙන් අයින් කරන්න. පින්වතුනි, ලෝකේ ඉන්න කෙනෙකුට ඕක කරන්න පුළුවන් නම් ලෝකේ තුල ওই කාරණාව ලැබෙන්නේ නම් ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්න අවශ්‍ය නැහැ. මඩේ එරුණු කෙනෙක් මඩෙන් ගොඩෙන්ඩ හදන්න හදන්න මඩේ එරෙනවා වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකයා ලෝකෙ තුල ඉඳගෙන දුකෙන් අයින් වෙන්න උත්සාහවත් වෙන්න වෙන්න, සැප ගන්න කියලා උත්සාහවත් වෙන්න වෙන්න දුක තුල එරෙනවා, සැප කියන එකෙන් අයින් වෙනවා. මේ ලෝකයට සැබෑවටම දුකෙන් මිදෙන මාවත කියලා දෙන්න ඕනේ. සැබෑවටම සැප කියන එක ජීවිතය කරගන්න මාවත කියලා දෙන්න ඕන කියන කරුණාවෙන්මයි ලෝකේ පහළ වෙන්නේ. පින්වතුනි, එක කාරණාවක් මතක තියාගන්න, ලෝකයාගේ මේ දුක්ගිනි නිවෙන සද්ධර්මය, ලෝකයාගේ ඇස්වල කඳුළු නිවන මේ සද්ධර්මෙන් නිකන් ලැබෙන්නේ නැහැ. ඒ මහෝත්තමයන් වහන්සේ නමකගේ අනන්ත අපරිමාණ පාරමිතා පිරිල අවසාන වෙන මොහොතක ඒ සර්වත්‍තතා ඥානයම අවබෝධ කරගත්ත මාර්ගයකුණි ඒ දුක් නිවීම ලැබෙන්නේ. පින්වතුනි, ඒකද හැමදාම ලැබෙන්නේ නැහැ. ධර්මයේ පෙන්නනවා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ධර්ම දේශනා කළ පිරුණම් පැවට පස්සේ නැවත බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුව තුළ පහළ නොවි සමහර කාලවල තුන කල්ප අසංකීය ගණන් තියෙන බුද්ධ ශූන්‍ය කල්ප අසංකීයයි කියන ගණන ලියන්නේ 1.140කින්. අපි කියමු 100යි කල්පයක් හැටියට පෙන්වන්නේ කොච්චරක්ද? හැතැම්ම 16ක් දිග, හැතැම්ම 16ක් පළල. මහ විශාල ඝන පර්වතයක් තියෙනවා නම් මනුස්සයෙක් මනුස්ස ලෝකේ මනුස්සයන්ගේ අවුරුදු 100කට සැරයක් රෙදි කැලකින් ওই ගල පිහින්නේ. මේ ගල ගෙවිලා ගියොත් යම් දවසකදී අන්න එදාටයි මේ ඒ කල්පේ ඉවර වෙන්නේ. ඒ දිවර වෙන්නේ නැහැ. ඉබඳු කාලයක් යනවා කල්පය කියන එකට. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් පිරුණම් පාල නැවත බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවි එක ගලක් ගෙවිලා යනවා. ගල් 10ක් ගෙවිලා යනවා. ගල් 100ක් ගෙවිලා යනවා. ගල් 1000ක් ගෙවිලා යනවා. ගල් ලක්ෂයක් ගෙවිලා යනවා. ගල් කෝටියක් ගෙවිලා යනවා. ගල් ප්‍රකෝටියක් ගෙවිලා යනවා. ගල් කෝටි ප්‍රකෝටියක් ගෙවිලා යනවා. නමුත් අපිට හිතෙන්නේ නැහැ. අපි හිතන්නේ මේව බොරු වෙන්නේ නැති කියලා. නමුත් ඒකයි සත්‍යය. ඒද මේ දුකෙන් නිදහස් වෙන මාවතක් නැහැ පින්වතුනි. මේ ලෝකේ කෙනෙක් උඩට දාපු දණ්ඩක් විතක අගින් බිම වදිනවා, විතක මුලින් බිම වදිනවා, මිටක මැදින් බිම වදිනවා වගේ. විතක දිව්‍ය ලෝක යනවා, විතක බ්‍රහ්ම ලෝක යනවා, විතක මනුස්ස ලෝකයට යනවා, විතක ප්‍රේත ලෝකයට යනවා, විතක තිරිසන් ලෝකයට යනවා, විතක අපායට යනවා. මේ විදිහට උඩට යටට යමින් මේ ඇවිදින අනන්ත පරිමාණ සංසාරයක් තියෙනවා. පින්වතුනි, එබඳු අති දීර්ඝ සංසාර ගමනක් අවසන් කරගන්න අපිට හම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච මේ යුගය. ඉතින් මේ කල්පෙට කියනවා භද්‍ර කල්පය කියලා. භද්‍ර කියලා කියන්නේ යහපත් කියනවා. ඇයි යහපත්? ඉතාමත්ම හිතන්න බැරි තරම් දුර්ලභයි. එක කල්පයක් තුළ බුදුරජාණන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙන එක. කිසිම කල්පයක බුදුරජාණන් වහන්සේලා පස් නමට වඩා වැඩි වෙන්නේ නැහැ. උපරිමම වැඩි වෙන්නේ 5යි, 5ට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒ කල්පයට ඔරොත්තු දෙන්නේ නැහැ කියන එකට වඩා වැඩි වුණා. ඒකද හැම කාලෙකම පහළ වෙන්නේ නැහැ. එතකොට මේ කල්පය භද්‍ර කල්පයක් කියලා කියන බුදුරජාණන් වහන්සේලා පස් නමක්ම පහළ වෙච්ච යුගයේ. පින්වතුනි, මේ අවස්ථාවේදී මේ සද්ධර්මය අතහැර ගත්තොත් බුද්ධෝත්පාද කාලයක් ලැබිලා මනුස්ස ජීවිතයක් ලැබිලා සද්ධර්මය ඇහෙන වටපිටාවක් වෙලා ඒකින් වැඩ නොගත් එකම අපිට අකුසලයක් වෙයි මේ වගේ වටපිටාවක් නැවත නොලැබෙන්න. ඉතින් මුලින්ම මතක් කළේ අපේ ජීවිතය කියලා කියන්නේ අවුරුදු 50-60 නම් නෙවෙයි කියන එක. මේ අවුරුදු 50ට 60ට විතරයි හැම කෙනෙක්ම බලන්නේ. මේ අවුරුදු 50-60 දී කොහොම හරි දුක නැතුව ඉන්නයි හදන්නේ. උපමාවක් කළොත් අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙකුට එක බත් වේලා කන්න දුන්නොත් අපි එක බත් වේලා කන්න දුන්නා කියලා ඒ මනුස්සයාගේ මුළු ජීවිතේටම යමක් කළා වෙනවද? නෑ. ඒ වගේ අනව රාග වූ සංසාරයට සාපේක්ෂව උපන්න දවසේ ඉඳලා මැරෙනකන් දුක් වේදනා කියන මාත්‍රයක්වත් නැතුව හිටියත් හරියට බත් වේලා කෑවා වගේ අවුරුදු 100ක් ජීවත් වෙන එක මනුස්සෙක් එක බත් වේලා කෑවා වගේ. එයා එයාගේ ජීවිතේට මුකුත් කරගෙන නැහැ. එයාට මුකුත් වෙලා නැහැ. ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදින ආඬන වැළපෙන සසර එහෙමමයි. ඒ නිසා එක බත් වේලකට රැවටෙන්න එපා. ඒ බත් වේල මිහිරි වෙන්න පුළුවන්. නමුත් යථාර්ථය කියන්නේ ඒට වඩා ඔබ්බට ගිය ධර්මයක් කියන එක මතක් කරනවා. මතක් කළා මේ බුද්ධෝත්පාද කාලේ ලැබිච්ච වෙලාවේ මේ ධර්මයේ තේරුම් ගන්න හැම දිනම උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. පින්වතුනි මේ ලෝකේ තියෙන නිලතල අතරින් හොඳම නිලතලයක් තමයි රජකම. අපි කිව්වොත් නිකන් රජකම කියන්නේ චක්‍රවර්ති රජකමයි කියමුකෝ. අද මේ කා කොටා ගන්නවට මේ රජකම් වල නම් මෙලෝ දෙයක් නැහැ එහෙමවත්. නමුත් චක්‍රවර්ති රජකම කියන එක ගන්න මේක හොඳ නිලයක්, හොඳ කාම සම්පත්තියක්. අපි කියමු ඒ රජ කෙනෙකුට සුව කරන්න බැරි මට්ටමේ රෝගයක් හැදෙනවා. නොයෙක් වෙදවරු ගෙනල්ලා සුව කරන්න හදනවා. බෑ. නමුත් එක වෛද්‍යවරයෙක් කියනවා රජතුමනි මේ රෝගී සුව කරන්න බෑ, ඔබතුම මැරෙනවා. ඔය රජකම මාලිගාව අතහැරලා කැලේට ගිහිල්ලා අහවල් කොළ ජාතියක කකා ජීවත් වුණොත් නම් ජීවත් වුණ හැකි කිව්වොත් මේ රජකම අතහරින් නැති වෙයිද? අතහැරලා යයි. ඇයි ඒ? නොමැරීම කියන එක ඊට වඩා වටින නිසා. ඒත් එකක් මතක තියාගන්න, ඒත් නොමැරින්න බෑ. මරණය කල්දා ගැනීම රජකමට වඩා වටින නිසා. එතකොට සදාතනික ජරා මරණය මිදෙන ධර්මයක් මොනතරම් වටීද? ඒ වටිනාකම දැකපු නිසායි බුදුරජාණන් වහන්සේගේ කාලේ රජවරු රජකම් අතහැරියේ, සිටුවරු සිටුකම් අතහැරියේ, මහා මහා මාත්‍යවරු තමන්ගේ ධනෙ අතහැරියේ. නමුත් අද අපිට අපි දිහා බැලුවොත් බලන්න ඇත්තටම ඊට සාපේක්ෂව අපිට අතහරින තියෙන්නේ මොනවද කියලා. නමුත් ඒත් අතහරින්න බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා. සමහර සත්තු ඉන්නවලු මහා විශාල දන්වැල් පවා කඩාගෙන යනවා. සමහර සත්තුන්ගේ චූටි කෙන්දක් කඩාගන්න බැහැ. ලොකු හස්ති රාජ්‍ය දන්වැලකින් වැඳහම දන්වැල් හිටන් කඩාගෙන යනවා. නමුත් කුරුල්ලෙක් වගේ සතෙක් කෙන්දකින් බඳුත් කෙන්ද කඩා ගන්න බෑ. මහානි ඒ වගේ සමහර නුවණැති පුරුෂයෝ ඉන්න මහා විශාල දේ අතහැරලා යන්න පුළුවන්. මහානි සමහර සත්ත්ව ඉන්න ලෝකෙ ඉතාමත් කුඩා සමහර විටක වැස්සට තෙමෙන වහලෙවත් හිවිල්ල ගන්න බැරි මට්ටමේ වටපිටාවක් තියෙන්නේ. ඒත් ඒක අතහැරගන්න බෑලු. ඉතින් මම මේ ටික මතක් කළේ පින්වතුනි තමන්ට හම් වෙන වටපිටාව මොන වගේ වෙන්න දෙයක් වෙන්න පුළුවන්. ඒත් ඒ වටපිටාවට බැඳෙන්නේ නැතුව මේ සදාතනික ජරා මරණ දුකේ නිදහස් වෙන ධර්මයේ තේරුම් ගන්න උත්සාහවත් වෙන කෙනෙක් මුලින්ම මතක් කරනවා. දැන් මම මෙතන ඉඳලා මේ සූත්‍රයේ අර්ථය කියලා දෙනවා. ඒ වගේම ඉතාමත් වටිනා කාරණාවකුත් මම පස්සේ මතක් කරනවා. මේ ධර්මයේ තව එක්තරා පැතිකඩක් ඉස්සෙල්ලා මේ සූත්‍රය අපි හොඳින් බලමු. මේ සූත්‍රයේ තියෙන්නේ සංයුක්ත නිකායේ වේදනා සංයුත්තේ නව පුරාණ වග්ගයේ කම්ම කියලා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නව පුරාණානි භික්ඛවේ කම්මානි දේසිස්සාමි කම්ම නිරෝධංච කම්ම නිරෝධගාමිනී පටිපදංච තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි. මහණෙනි නුඹලට පුරාණ කර්මත් නව කර්මත් කර්ම නිරෝධයත් කර්ම නිරෝධ කරන ප්‍රතිපදාවත් දේශනා කරනවා. පුරාණ කම්මත් නව කර්මත් කර්ම නිරෝධයත් කර්ම නිරෝධ කරන ප්‍රතිපදාවත් දේශනා කරනවා. ඒක හොඳට අහන්න, හොඳට ශ්‍රවණය කරන්න කියලා. පින්වතුනි, කර්මය කියන එක නැති කරන්න බෑ. කර්මය කියන එක හඳුනාගත්තේ නැත්තම් අපි යම් කිසි සතුරෙක්ව නම් සතුරෙක්ව මරන්න නම් විනාශ කරන්න නම් අපි විනාශ කරන්න ඕනේ කෙනාව හඳුනා ගන්න ඕනේ නේද? ඉස්සෙල්ලා දැනගන්න ඕනේ නේද? කඩුවක් කිනිස්සත්තුවක් කරගෙන ගිහිල්ලා මම සතුරෙක් මරනවා කියලා ඇවිද්දට මැරුවේ ඇයිද? සතුරෙක් ඉන්නවද? අහවලයි සතුර අහවල් තැනයි ඉන්නේ. අහවල් ලක්ෂණ ටිකයි සතුරගේ තියෙන්නේ කියන ටික දැනගන්න ඕනේ නේද? ඒ වගේ කෙනෙක් කර්මක්ෂය කරගන්න නම්, කර්මයෙන් මිදෙන්න නම්, කර්මය නැති කරන්න නම් කර්මය කියන පරියාය හඳුනගෙන තියෙන්න ඕනේ. වචන නෙවෙයි, ජීවිතේ. හඳුනන්න නැත්නම් ඒක නැති කරන්න බෑ. ඒ නිසා මේ කර්මය කියන එක නැති කරන්න, කර්මක්ෂය කරන්න හොඳ පරියායක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද කම්මන වත්තති ලෝකෝ කම්මන වත්තති පජා කම්ම නිබන්ධන සත්තා රතස්සනි වයයති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ කර්මයෙන් ලෝකයේ කර්මය නිසා පවතිනවා. සත්ව වර්ගය කර්මය නිසා පවතිනවා. කර්මයෙන් බැඳුණු සත්වයා රතේ කඩ යනෙමින් කර්මයෙන් යනවා. කරත්ත රෝදේ ගැළවිලා යන්නේ නැති වෙන්න හයි කරපු ඇණේට කියනවා කඩ ඇණේ කියලා. ඔය යකඩ කැල්ල ඇණ කැල්ල ගැළෙව්වොත් මේ රෝදය කැරකි කැරකි බොහෝ දුර යනවද? නෑ, ගැළවිලා යනවා. ඒ වගේ මේ සත්වයාගේ පැවැත්ම තියෙන කර්මය නැමැති කඩ ඇණේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. කර්මය නැමැති කඩ ඇණේ ගැළෙව්වොත් මේ චක්‍රේ මේ රතේ ගමන නතර වෙනවා. ඒ නිසා මෙන්න මේ සංසාර චක්‍රේ ගමන් කරන මේ රතය නතර කරන්න, කඩනේ ගලවන්න හොඳ පරියායක් මේ කර්ම පරියාය. අපි ඒ ගැන බලමු පොඩ්ඩක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නුඹලට නව කර්ම පුරාණ කර්ම දේශනා කරන්නම් කියලා. කතමංච භික්ඛවේ පුරාණ කම්මං. මහණෙනි, පුරාණ කර්මය කියන්නේ මොකක්ද? චක්කුම් භික්ඛවේ පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනියන් දට්ඨබං. මහණෙනි, ඇහැ පුරාණ කර්මයක්. ඇහැ හේතු ප්‍රත්‍යයෙන් හටගත් චේතනාවෙන් පිළියෙල වෙන වේදනාවට වස්තුවක්. සෝතම් වික්කවේ පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතං අபிසංචේතිතං අபிසංකතං වේදනියන් දට්ඨබ්බං. මහණෙනි, කන කියලා කියන්නේ චේතනාවෙන් පිළියෙල වෙන හේතුන්ගෙන් හටගත් චේතනාවෙන් පිළියෙල වෙන විපාක දෙන වස්තුවක්. නාසය දිව ශරීරය මනස මෙන්න මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මෙන්න මේ ටිකට කියන මොනවද? පුරාණ කම්ම කියලා. ඉදං උච්චති භික්කවේ පුරාණ කම්මං. මහන්න මේ පුරාණ කර්මය කියලා කියනවා. කතමංච භික්කවේ නව කම්මං. ඉතරෙහි කම්මං කරෝති කායේන වාචා කායේන වාචාය මනසා අයං උච්චති නවකම්ම. නව කර්ම කියලා කියන්නේ මොකක්ද? මෙතර මේ දැන් යම් කිසි කෙනෙක් හිතින් කයෙන් වචනෙන් කර්ම කරයි නම් හිතින් කයෙන් වචනෙන් හිතයි නම් කියයි නම් කරයි නම් මෙන්න මේව නව කර්ම. කතමංච භික්කවේ කම්ම නිරෝධෝ. මහණෙනි කර්ම නිරෝධය කියලා කියන්නේ මොකක්ද? කාය කම්මස්ස වචි කම්මස්ස මනෝ කම්මස්ස නිරෝධා විමුක්තිම් පුසති. කාය කම්ම වචි කම්ම මනෝ කම්ම කියන තුන් කර්මයාගේ නැති කිරීමෙන් විමුක්තිය ස්පර්ශ කරයි නම් අනිමිත්ත ශුන්‍යත අපනිහිත කියන මේ විමුක්තිය ස්පර්ශ කරයි නම් යම් කිසි කෙනෙක් මෙන්න මේකට කියනවා නිරෝධය කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා කතමංච කම්ම නිරෝධ ගාමිනී පටිපදා. කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකක්ද? අයමෙ වර්ය වට්ටංගික මග්ගෝ කම්ම නිරෝධ ගාමිනී පටිපදා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කර්ම නිරෝධ ගාමිනී පටිපදාවයි. උණු ඒ ටික අපි පොඩ්ඩක් ඉගෙන ගනිමු. නව කර්ම කියන්නේ මොනවද? පුරාණ කර්ම කියන්නේ මොනවද? නව කර්ම කියන්නේ මොනවද? කර්ම නිරෝධය මොකක්ද? කර්ම නිරෝධ කරන ප්‍රතිපදාව මොකක්ද කියලා. මෙපමණකින් මේ ටික යම් කිසි කෙනෙක් දැනගත්තොත් මෙපමණකින්ම නිදසු ආර්ය වූ කලකිරීම පිණිස පවතින බ්‍රහ්මචර්යාව දන්නවා. නිදසු ආර්ය වූ සසර කලකිරීම පිණිස බ්‍රහ්මචර්යාව එයා දන්නවා යන ගණේට යනවා. එතකොට ඔය මම තව පරියායකින් කිව්වේ මම විස්තර කරන්න ඉස්සෙල්ලා පෙන්නුවොත් පුරාණ කර්ම කියලා කිව්වේ දුක්ඛ සත්‍යයට, නව කර්ම කියලා කිව්වේ සමුදය සත්‍යයට, කම්ම නිරෝධය කියලා කිව්වේ නිරෝධ සත්‍යයට, කම්ම නිරෝධ ගමනේ පටිපදා කියලා කිව්වේ මාර්ග සත්‍යයට. මෙතන චතුරාර්ය සත්‍යෙම තව පරයයකින් තියෙනවා වෙනත් ක්‍රමයකින්. දැන් අපි බලමු පුරාණ කර්ම ටික මොනවද, නව කර්ම ටික මොනවද කියලා අපේ ජීවිතේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා චක්කුම් භික්ඛවේ පුරාණ කම්මං කියලා. ඇහැ පුරාණ කර්මයයි කියලා. පින්තුනි මේ ඇහි අද අපිට කරන්න යමක් නැහැ. ඇහි දෝෂයක් නැහැ. හැබැයි අපි දන්නා වූ ඇහක් සිහි කරගන්න එපා. ඇහැ උපන්නොත් ඇහි ලක්ෂණය තමයි රූපයක් පෙනෙනවා. කන හැදුනොත් කන උපන්නොත් කනේ ලක්ෂණය තමයි ශබ්දයක් ඇහෙනවා. නාසය උපන්නොත් දිව උපන්නොත් කය උපන්නොත් ධර්ම සිත උපන්නොත් ධර්මාරම්මන ගන්ධ දැනෙනවා, රස දැනෙනවා, කයට දැනෙන සීතු උෂ්ණ දැනෙනවා, සිතට අරමුණු දැනෙනවා. දැන් ඇහැට රූපයක් පෙනෙනවා කියන ටික ගන්න. ඇහැට රූපයක් පෙනෙනකොට මේ ඇහැට රූපයක් පෙනෙනවා කියන තැන ඇහැ නිසායි රූපය විද්‍යමාන. මං හැමදාම මතක් කරලා තියනවා රූපවල නාම ධර්මවල නෙමෙයි, හොඳට මතක තබා ගන්න, රූපවල කර්මෙන් හටගත්තා වූ රූපයන්ගේ කර්මෙන් හටගත්තා වූ රූපයන්ගේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා හඳුන ගන්න. ඒ තමයි එයා හැම වෙලෙම ඉන්ද්‍රිය කෘත්‍ය කරනවා. ප්‍රධානයි චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය ප්‍රධානයි. ඒ කියන්නේ දර්ශන කෘත්‍යයේදී යමක් බැලීමේදී බලනවා කියන සිද්ධියේ සම්පූර්ණ බලය දරන්නේ කවුද? ඇහැ. ශ්‍රවණ කෘත්‍යයේදී යමක් අසනකොට අසන දේ තුල සම්පූර්ණ බලය දරන්නේ කවුද? කන. ආග්‍රහණයේදී සම්පූර්ණ බලය දරන්නේ ප්‍රධාන වෙන්නේ නාසය. සායන කෘත්‍යයේදී සම්පූර්ණ අධිපතිකම කරන්නේ දිව. පුසන කෘත්‍යයේදී සම්පූර්ණම අධිපතිකම කරන්නේ කය. විජානන කෘත්‍යයේදී සම්පූර්ණ අධිපතිකම කරන්නේ මන. එහෙනම් මනේ ඉන්ද්‍රිය කියලා. රූපවලද හඳුනගන්න ප්‍රධාන ලක්ෂණයක් ඉන්ද්‍රිය කෘත්‍ය කරන හැම රූපයක්ම කර්මජයි කර්මජ රූප ඔක්කොම. හැබැයි ඉන්ද්‍රිය කෘත්‍ය නම් කරන්නේ. එතකොට දැන් මෙතනදී පුරාණ කර්මය හඳුනගන්න පුළුවන්. පුරාණ කර්මයේ ලක්ෂණය තමයි දිත්තේ දිට්ඨමත්තං. පෙනෙන දේ පෙනීමක් විතරයි. දැන් අපි අපේ ජීවිතයෙන් මේ අරමුණ බලමු. ඇස් ඉදිරි පිටට යම් රූපයක් පෙවුනොත් ඇස් ඉදිරි පිටට එන රූපේ අරඹය තමන්ගේ කිසිම දැනීමේ සම්බන්ධයක් නැතුව අපි කියමු අවුරුද්දක මාස 6-7ක පුංචි දරුවෙකුට ඇහැට යමක් පෙවුනොත් පෙනෙනවනේ. පෙනෙන දේ අරඹය හොඳට හෝ නරකට මනස තුල කිසිම දෙයක් ගොඩ නැගෙන්නේ නැහැ, ගොඩ නැගිලා නැහැ, පෙනෙනවා. අන්න ඒ වගේ ඇස් ඉදිරිපිට යම් වස්තුවක් හම්බ වුණාම නිල් පාට හෝ රතු පාට හෝ කහ පාට හෝ නැත්නම් හැඩතල පෙනෙනකම රූපයක් පෙනී මාත්‍රයම ගත්තාම මේ පුරාණ කර්මයේ පැත්ත. ඊට පස්සේ මේ පෙනෙන රූපය අරඹය වෙන්න කිසිදු ගතියක් අයිති නැහැ. පෙනෙනවා කියන සිද්ධිය විතරමයි. ඒ විදිහටම සද්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධර්මාරම්මන කියන ආයතන හයම දිත්තේ දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. පෙනෙන දේ අරඹය මොනවා හෝ යමක් ඕගොල්ලෝ හිතුවොත් හෝ කළොත් හෝ කිව්වොත් මේ හිතන කියන කරන හැම දෙයක්ම නව කර්මයි. පෙනෙන දේ අරඹය කුමනම හරි දෙයක් හිතුවොත් කිව්වොත් කළොත් ඒ කියන කරන දේ මොකද්ද? නව කර්ම. දැන් එතකොට ගොඩ යන්න දෙනක් තියෙයිද අපිට? පෙනෙන දේ ගත්ත දුක්ඛ සත්‍ය, පෙනෙන දේ හැරඹය හිතින් කීම් කිරීම් කළු සමුදය සත්‍ය ඇති වෙලා නැවත දුක් ඇති කරන අන්තිය ගොඩ නැගිලා නව කර්ම. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නව කර්ම කියලා කියන්නේ මොනවද? එතරෙහි කාය කම්මං, වචී කම්මං, මනෝ කම්මං. කයෙන්, සිතෙන්, කයෙන්, වචනයෙන්, හිතයිනම් කියයිනම් කරයිනම් මෙන්න මේක නව කර්ම. දැන් යමක් පෙනෙනවා, පෙනෙන දෙයට හිතනවා කියන තැන අන්ත දෙකක්. ගංගාවක් ගත්තොත් මැදින් ජලය ගලාගෙන යනවා, එතර ඉවුර සහ මෙතර ඉවුර මේ ඉවුරු දෙකක් හොඳට මතක තියාගන්න. ගංගාවක මැද ජලය අපි එක ඉවුරක ඉන්නවා. අපි ඉන්න ඉවුරට කියනවා මොකද්ද? අපි ඉන්න නිසා මෙතර කියලා. ඒ ඉවුරට එහා පැත්තේ පෙනෙන ඉවුර මොකද්ද? එතර. මේ ඉවුරු දෙක දෙකක්ම නේද? මෙතර ඉවුර උඩ ඉඳගෙන එතර ඉවුර දිහා බලාගෙන මම මොනවා හිතුවත් කිව්වත් කළත් හිතන කියන කරන දේ පය ගහලා තියෙන මෙතර ඉවුර මිසක එතර ඉවුරට අයිතිද මම හිතන කියන කරන දේ? මම හිතනවා එතර ඉවුරට අයිති කියලා. නමුත් ගඟ මැද ජලය මට ස්පර්ශ කරන්න බැහැ කවදාවත්. එතර ඉවුර ස්පර්ශ වෙන්නේ නැහැ මට කවදාවත් එතර ඉවුර. නමුත් මනෝමේ මෙතර ඉවුරේ ඉඳගෙන එතර ඉවුර ගැන හරි ලස්සන ගස් ටිකක්නේ, හරි ලස්සන කඳු වැටිනේ, හරි මොහොඳ බිමක්නේ, මොන විදියට හරි මම හිතුවොත් කිව්වොත් කළොත් මගේම සංකල්පයක් මත මගේ මනස තුල ගොඩ නැගිච්ච අදහස් ටිකක් මත හිතලා හිතනවා කියනවා කරනවා, ඒක මා තුලම හටගෙන නැති වෙනවා. නමුත් මම හිතන්නේ එතර ඉවුර ගැන හිතුවේ කිව්වේ කෙරුවේ කියලා මෙතර ඉන්න මට එතර ඉවුර ගැන සංයෝජනයක් ඇති වෙනවා. මනසින් බැඳීමක් ඇති වෙලා, කයින් චුට්ටක්වත් බැඳිලා නැහැ, බැඳෙන්න ඉඩත් නැහැ. හිතේ තියෙන චූටි මේ වැරද්ද ලැබුණා නම් හිතෙනුයි කයනුයි දෙකින්ම මම එතර ඉවුරෙක බැඳුන් නැතුව ඉන්නේ. නමුත් මෙතර ඉවුර ඉඳගෙන හිතන්නේ එතර ඉවුර කියන එක අරම් එල්බගෙන දිත්තේ දිත්තමත්තම් පෙනීම පෙනීමක් විතරයි. ඒකෙන් කියන්නේ එතර ඉවුරෙන් මට කිසිම වෙලාවක සැප ලබන්න බෑ, මට දුක ලබන්නත් බෑ, සැපක් දුකක් කිසිම දෙයක් ලබන්න බෑ. එතර ඉවුරෙන් දැන් මම පිහිටලා ඉන්නේ මෙතර ඉවුරේ නේද? මගේ ඇඟේ හැපෙනවා නම් හැපෙන්නේ මෙතර ඉවුරේ තියෙන පස් කැටයක් ගල් කැටයක් විනා එතර ඉවුර යමක් ඇඟේ හැපෙන්න පුළුවන්ද? මට එතර ඉවුර දිහා බලාගෙන මමම හිතලා දුම්නසක් ඇති වෙයි මිසක බාහිර රූපේ එතර ඉවුරේ කිසිවක් නිසා මගේ මනසේ දුම්නසක් ඇති වෙන්න පුළුවන්ද? මගේම හිතින් කීම් කිරීම මත මම දුක් විඳිනවා මෙතර ඉවුර ඉඳගෙන මිසක. මම කියන එක තේරෙනවද? එතර ඉවුරේ ආරම්භය මොනම විදිහකටවත් මට දුකක් ලැබෙයිද කියන එක හිතන්න නෑ නේද? නමුත් මෙතර ඉවුරේ ඉඳගෙන හිතින් කීම් කිරීම කළා කයින් බැඳුමක් නැතුව ඉන්නේ. නමුත් මම හිතෙන් බැඳෙනවා නම් මම හිතන්නේ ඈත තියෙන දෙයටයි, ඈත තියෙන දේ ගැනයි මට දුක එන්නේ. ඈත එතර ඉවුරේ ඉන්න කෙනා මහා නරක කෙනෙක් කියලා මට දුක එනවා නම්, එතර ඉවුරේ ඉන්න කෙනා හොඳ කෙනෙක් කියලා මට සැප එනවා නම්, මගේ ඇස් ඉදිරි පිටේ එතර ඉවුර පෙනී මාත්‍රයක් විතරයි. එතන හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් කියන ටිකත් මම්ම හිතලා මෙතර ඉවුරේ තුලම ඉඳලා මගේ මනස තුලම හදාගත්ත සංකල්පමයක් නෙවෙයිද? එතකොට හොඳටම බලන්න, මම හිතන කියන කරන දේ පෙනී මාත්‍ර දිත්තේ දිත්තමත්තන් විතරයි එතර ඉවුර. හිතන කියන කරන දේවල් මෙතර ඉවුරේ. මම හිතන කියන කරන දේවල් පෙනී මාත්‍රයක් වූ අයිතියකුත් නැති බාහිර රූපෙට අයිතිය කියලා ගැට ගැහුවාම වෙන දේ මොකද්ද? මගේ හිතින් කිරින් ටික රැඳෙනවා එතර ඉවුර නිසා, එතර ඉවුර රැඳෙනවා මගේ හිතින් කිින් කිරින් නිසා. පැත්තකට ගිහිල්ලා මම හිතපු දේ සිහි කළොත් පෙනෙන්නේ මට එතර ඉවුර. එතර ඉවුර දකිනකොට මම හිතපු කියපු කරපු දේ සිහි වෙයි. තේරෙනවද මේ කියන්නේ? ඕක හොඳට ජීවිතෙන් ඕගොල්ලන්ට අත් විඳින්න ගඟක ඉවුරකට ගිහිල්ලා හොඳට හිතන්න,
ඕන විදිහකට හිතන්න. ඕගලන්ට පෙනෙයි, පෙනෙන දේ ඇස් ඉදිරිපිට આવු පෙනී මාත්‍රයක් විතරයි. ඒ පෙනෙන අරමුණ කයෙන්වත් හිතෙන්වත් දුක දෙන්න මට ලං වෙලා නැහැ. කයෙන් දුක් විඳොත් මෙතර ඉවුරේ තියෙන කැට කැපලිත්තක් වැඩිම නිසාමයි දුක් විඳින්නේ. හිතෙන් දුක් විඳිනවා නම් ඊතර ඉවුර බලාගෙන මනසින් හිතපු විතර්කයක් නිසා මෙතර ඉඳගෙනම දුක් විඳිනවා විතරයි. ඒ අරමුණ පෙනෙන දේ පෙනී මාත්‍රයක් විතරමයි. ඒ වගේ ඇස් ඉදිරිපිටට පෙනෙන මේ රූපය ගංගාවක ඊතර ඉවුර වගේ. මේ අරබයා මම යමක් හිතයිනම්, කට්ටිය බණ අහනවා කියලා හිතයිනම්, මල් පොකුරු කියලා හිතයිනම්, මල් පෝච්චි කියලා හිතයිනම්, මේ හිතන ඔක්කොම මේ පෙනෙන දේ අරමුණු කරගෙන මමම හිතනවා මිසක හිතන එක මෙතරම්මයි. තමන් තුළම හිතන කියන කරන දේ තමන් තුළම ඉපදිලා නිරුද්ධ වෙනවා. ඒක මෙතර ඉවුර නැත්තම් නව කර්ම. ප්‍රශ්නේ තියෙන්නේ නව කර්ම රැස් වෙන එකේ. දෝෂේ තියෙන්නේ කර්ම රැස් වෙන එකේ. රහතන් වහන්සේලාටත් හිතන්න කියන්න කරන්න බැරි නෑ, පුළුවන්. නමුත් රහතන් වහන්සේලාට කර්ම රැස් වෙන්නේ නෑනේ. දැන් හිතන්න කියන කරන එක දෝෂයක් වුණොත් ජීවත් වෙන්න බැහැනේ නේද? මේක නව කර්ම. නව කර්ම රැස්ුනේ කොහොමද? නව කර්ම නිරෝධිත යන්නේ කොහොමද කියන එකයි අවශ්‍ය වෙන්නේ. හිතුවොත් කිව්වොත් කළොත් හිතන කියන කරන පමණකින්ම කර්ම රැස් වෙලා දෝෂය ඇති වෙලා නම්, එහෙනම් කාය හිත කය වචනය ක්‍රියාත්මක කරමින් නිවන් දකලා ඉන්න කෙනෙකුට බැරි වෙනවා. එනක තේරෙනවද? අපි දැන් හොයාගන්න ඕනේ කර්ම නිරෝධිය මොකද්ද කියලා. එහෙනම් කර්ම රැස් වෙන හැටි, කර්මය කියන එක මොකද්ද කියලා. හිතන කිය දැන් නව කර්ම කියනකොටම කර්ම රැස් වෙලා. අපි හැබැයි යෝගික ක්‍රමයක් තියෙනවා. කර්ම රැස් නොවන විදිහට කරන්නේ කොහොමද? කර්ම නිරෝධ වෙන්නේ කොහොමද කියන කාරණා. කොහොමද කරන්නේ? අපි ගං ඉවුරටම යන්න ආපහු ගංගේ මෙතර ඉවුර හිටගෙන අපි එතර ඉවුර දිහා බලනවා. දැන් එතර ඉවුර පේනවනේ. ඔන්න එතර ඉවුර. අපි එතර ඉවුර ආරම්භය මොන හරි දෙයක් හිතනකොට අපිට දකින්න පුළුවන් නම් එතර ඉවුර ගැන හරි ලස්සන කඳු වැටි තියෙන්නේ, හරි ලස්සන ගස් කොළන් ටිකක් තියෙන්නේ, හරි ලස්සන කුරුලෝ ටිකක් ඉන්නවා කියලා එතර චිත්‍රය බලාගෙන මොනතර යමක් හිතුවත් හිතන හැම දෙයක්මත් හිතන මමත් ඉන්නේ මෙතරනේ, මේ හිතන හැම දෙයක්ම අයිති මෙතරටයි කියලා දැක්කොත් මම හිතන දේ එතර පෙනෙන දෙයට ගැට ගැහුවේ නැත්තම්, පෙනෙන දේ හිතන දෙයට සම්බන්ධ නොවුනොත්, හිතන කියන කරන දෙයට සම්බන්ධ නොවුනොත්, හිතන කියන කරන දේ පෙනෙන දෙයට සම්බන්ධ නොවුනොත්, පෙනෙන දේ අරඹය මට හිතන්න පුළුවන්, මට කියන්න පුළුවන්, මට කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ පෙනෙන දේ ආරම්භය හිතන එක හෝ කියන එක හෝ කරන එක නෙමෙයි, අවිද්‍යාව හා විද්‍යාව මතයි ප්‍රශ්නේ තියෙන්නේ. පෙනෙන දේ ආරම්භය හිතනකොට කියනකොට කරනකොට, මම හිතද්දි කියද්දි කරද්දි පෙනෙන දේ හිතන කරන කියන දේ මිදිලා නේද කියලා දකින්න පුළුවන් නම් ඒකම විද්‍යාව. පෙනෙනකොට පෙනෙන දේ ආරම්භය මම හිතනවා කියනවා කරනවා, නමුත් පෙනෙන දේ මම හිතන කියන කරන දේ පෙනෙන දේ මිදිලා නැහැ. පෙනෙන දේටයි හිතන්නේ කියන්නේ කරන්නේ කියලා හිතාගෙන කළොත් අවිද්‍යාපච්ච සංඛාරා. පෙනෙන දේ දිත්තේ දිට්ඨමත්තං කියන්නේ පෙනෙන දේ දිට්ඨේ දිට්ඨමත්තං කියලා කියන්නේ දැකීම දැකීමක් පමණයි කියන්නේ. පෙනෙන දෙයට මට හිතින් කීින් කිරින් කිසිවක් කරන්න බෑ. ඒක පෙනීම පෙනීමක් විතරයි. මම මොනවා හරි දෙයක් හිතුවොත් කිව්වොත් කළොත් මගේ හිතින්ම යමක් හිතලයි හිතන්නේ කියන්නේ කරන්නේ. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. මට ඒක තේරුණා. මහණෙනි මම චේතනාව කර්මයයි කියලා කියනවා. යමෙක් හිතින් හිතලමයි හිතින් හිතන්නේත් වචන කතා කරන්නේත් කයින් කරන්නේ. එහෙනම් අපි කයින් හෝ වචනෙන් හෝ හිතින් හෝ තුනෙන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ හිතින්ම හිතල මිසක රූපය කර්මය හිතින් කින් කින් කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවාද මහණෙනි රූපය කර්මයක් කොට කියමින් රූපය නිසාම කෙනෙක් හිතනවා කියනවා කරනවා කියලා දේශනා කරලා තියෙද නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ චේතනාව කර්මයක් කොට කියමින්. එහෙනම් මම හිතන්න කියන්න කරන්න මට මුල් වෙලා තියෙන්නේ මොකද්ද? මගේම චේත පෙනෙන දෙයටයි මං හිතන්නේ කියන චේතනාව මුල් කාරණාව කරගෙනයි මම හිතන්නේ කියන්නේ කරන්නේ. ඕකම සම්මාදිට තිබුණ පෙනෙන දෙයට මට හිතන්න බෑ කියලා සම්මාදි සංකප්පයක් තිබුණොත් මට සම්මාදිටියක් තිබුණොත් මම හිතද්දි කියද්දි කරද්දි පෙනෙන දේ හිතද්දි කියද්දි කරද්දි පෙනෙන දේ හිතන කියන දේ මිදිලා කියලා තේරුණොත් මට කර්ම රැස් වෙන්නේ. අපි නිකමට ගම්මු බුදුරජාණන් වහන්සේ දේශනා කරන කර්මසිතක් ගම්මු. අපි කර්මසිතක් ඇති වෙන හැටි ගන්න. අපි ගමු කුසල කර්මසිතක් ගන්නවා. යස්මින් සමේ කාමවචර කුසල චිත්තං uppanno hoti somanassahagata jana samprayutta asankarika asankarika රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වාපනාරබ්බ. හොඳට පෙන්වනවා. දැන් කර්මසිත තියෙන්නේ මේ හිතන කියන කරන එක කර්ම වෙලා තියෙන්නේ මොකක් මුල් කාරණාව කරද්ද? මේ හිතන්නේ කියන්නේ කරන එක රූපය හෝ අරමුණු කරගෙන, සද්දය හෝ අරමුණු කරගෙන, ගන්ධය හෝ අරමුණු කරගෙන, රසය හෝ අරමුණු කරගෙන. තේරෙනා නේද? පෙනෙන දේ පුරාණ කර්මයෙන්, ඒක එක අන්තයක්. දැන් හිතන කියන කරන දේ නව කර්ම. මේක දෙවෙනි අන්තය. මේ දෙන්න කවදාවත් එක් වෙන්නේ නැහැ. නමුත් මම හිතන කියන කරන දැන් මේ නව කර්ම හිතන කියන කරන දේ පුරාණ කර්මයට බැඳෝ, පෙනෙන දෙයට බැඳෝ, පුරාණ කර්මයේ පිහිට ලබාපු මේ හිතින් කියින් කිරීම පුරාණ කර්මය නිසා නැති වෙන්නේ. පුරාණ කර්මයෙන් ආපු දර්ශනය හිතන කියන කරන හින්දා නැති වෙන්නේ. එක තේරුම් නැත්තම මං ආපහු කිව්වොත් මේ ඇහැට පෙනෙන රූපේ ස්වභාවය, ඇහැට පෙනෙන රූපේ ස්වභාවය පෙනීම මාත්‍රයක්ම විතරයි. මොන්නම විදර්ශනා වශයෙන්වත්, හොඳ වශයෙන්වත්, නරක වශයෙන්වත් හිතන කියන කරන කිසිම දෙයකට සම්බන්ධ නැහැමයි. මෙතන තියෙන රූපයක් වර්ණ සටහනක් කියලා හරි හිතනවනම් ඒක තමයි පැත්තේ යථාර්ථය. නමුත් අපි කියමු දැන් පෙනෙන දේ රූපේ. මුකුත් නැ රූපයක් ඇස් ඉදිරි පිටට පේනවා. එක අන්තයක්. දිත්තේ දිට්ඨමත්තම් පෙනීම පෙනීමක් විතරයි. හිතෙන් කියින් කිරි මොකකටවත් අයිති නැ යථාර්ථය. හිතන කියන කරන දේ දෙවෙනි අන්තේ නව කර්ම. මම දැන් මේ අරමුණ අරඹයා හිතනව පොතක් කියලා. දැන් මම දැක්කොත් පෙනෙන දේ අරඹය මම පොතක් කියලා හිතුවත් හිතන එක මාතුලමනේ. පොතක් කියන මගේ චේතනාව නිසාම මම පොතක් කියලා හිතනවා, පොතක් ගැන කතා කරනවා, පොත ගන්නවා කියලා කරනවා. මගේම චේතනාව නිසායි මම මේ හිතින් කියින් කිරින් කරන්නේ. එහෙම කරද්දිත් පෙනෙන දේ මේ හිතින් කියින් කිරින් වලින් මිදිලා කියන සිද්ධිය දැක්කොත් මේ දෙන්න එකට ගැට ගැහෙන්නේ නැහැ. නමුත් පෙනෙන අරමුණ වෙනම, මම හිතනවා පොතක් කියලා. පොත කියලා මම හිතලයි හිතන්නේ කියන එක දන්නේ නැත්නම් අවිද්‍යාව පත්‍ය සංඛාරා, මේ සංඛාරයට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත්. හොඳට මතක තියාගන්න, සංඛාරයට අවිද්‍යාව ප්‍රත්‍ය වුණ තුනේ කර්ම වෙන්නේ කියන එක හොඳට මතක තියාගන්න. හිතන කියන කරන කම මත කර්ම පැනෙන්නේ නැහැ. පෙනෙන දේ වෙනම සිද්ධියක්, හිතන කියන කරන එක වෙනම සිද්ධියක්. මේ හිතින් කියින් කිරීමට අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වුණොත්, අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වුණොත් මොකද අවිද්‍යාව? පෙනෙන දේ පෙනීමක් විතරයි, හිතන කියන කරන දෙයට අයිති නැහැ. හිතනවා කියනවා කරනවා කියන දේ මනස තුලමයි හටගන්නේ, ඒක පෙනෙන එකට අයිති නැහැ කියලා මේ ඌ දේ ඌ විදිහට දැක්කේ නැත්තම්, මේ හිතන කියන කරන දේ මේ රූපෙට බඳිනවා මම. මේ රූපය පොත කියන අදහස මේ රූපෙට බඳිනවා. එතකොට වෙන දේ තමයි පෙනෙන දේ හිතන කියන කරන කම නිසා රැඳෙනවා, හිතන කියන කරන දේ පෙනෙන කම නිසා රැඳෙනවා. මට කර්ම නිරෝධයට යන්නෙත් නැහැ, විපාකේ නිරෝධයට යන්නෙත් නැහැ. පුරාණ කර්මෙන් හටගත් විපාක ඇහැට පෙනුණු දේ නැති වෙනවා කියලා පේන්නෙත් නැහැ. හිතපු කියපු කරපු දේ නැති වෙනවා කියලා පේන්නෙත් නැහැ. දුකත් ඉතුරුයි, දුක්ඛ සමුදයත් ඉතුරුයි මට. ඇයි? මම පොත කියලා හිතුවොත් කිව්වොත් කළොත් ඒක මේ පෙනෙන රූපෙට ගැට ගැහුවොත්, පෙනෙන දේ හිතන කියන කරන දෙයට ගැට ගැහුවොත්, පෙනෙන දේ රැඳිලා තියෙනවා හිතන කියන කරන දේ බලෙන්, හිතන කියන කරන දේ රැඳිලා තියෙනවා පෙනෙන දේ බලෙන්. ඕගලන්ට මේ රූපේ ඕන්නේ, පොත කියන නම සිහි වුණොත් දැන් මේ සටහන පෙනේ. නමක් මුකුත්ම නැහැ, මේ සටහන දැක්කොත් පොත කියලා හිතේ. දැන් රූපය නිසා ඕගොල්ලන්ගේ හිතපු එක රැඳිලා, හිතපු එක නිසා පෙනුණු රූපය රැඳිලා. දැන් පොල් කියලා හිතුවොත් ගෙඩියක් පෙනේ නේද? මොකද ඒ වෙලා තියෙන්නේ? ඇහැට පෙනුණු රූපය මොකද? හිතනවා කියන එක පෙනෙන දෙයට අයිති නැහැ කියන අපිට සාක්ෂියක්. දැන් මේ පෙනෙන දේ අරඹයා මට පොත කියලා හිතන්න පුළුවන්. තව කෙනෙක් තව භාෂාවකින් බුක් කියලා හිතන්න පුළුවන්. තව කෙනෙක් තව භාෂාවකින් හිතන්න පුළුවන්. පෙනෙන දේ හිතන දේ එකක් නම් හිතීමේ වෙනස්කමක් තිබුණේ. පෙනීම එකක් තුළ හිතීම වෙනස්කමක් උනේ ඇයි? තේරෙනවද කියන්නේ? එතකොට පෙනෙනවා එකාන්තයක්, පෙනෙන දෙයට හිතුවොත් කිව්වොත් කළොත් ඒක කර්ම. හැබැයි මේ කර්මයට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත්, අවිද්‍යා පත්‍ය සංකර, අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න සිතින් කියින් කිරින් ටිකේ දෝෂෙ තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ පෙනෙන දෙයට අයිති නැහැ කියන එක නොදන්නා කමෙන් පෙනෙන දෙයට හිතුවොත් කිව්වොත් කළොත් කර්ම රැස් වෙනවාමයි. තව පැත්තකින් ගත්තොත් පෙනෙන දෙයට කියනවා විපාක නාම රූප දෙක කියලා. ඇහැයි රූපයයි දෙක රූපේ. විඥානයේ ඊට අනුගතව පැවතුනහම ඒ ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා හට ගන්නවා. සිතක කෘත්‍යයක් නැහැ. පෙනෙනවා කියන තැනක නාම රූප දෙකක් තියෙන. මේ විඥානයේ පස සංයුක්තයි කියලා ටිකක් ගැඹුරුයි. නාම රූප දෙක ඇති කරලා තියෙන්නේ. විපාක පෙනෙන තැනට කියනවා විපාක නාම රූප දෙක කියලා. මම හිතන කියන කරන දෙයට කියනවා විඥානය කියලා. පොතක් කියලා හිතුවොත් හිතන එක දැනගන්නවා. පොතක් කියලා කිව්වොත් කියූපේ එක දැනගන්න පුළුවන්. පොතක් ගන්නවා කියලා කළොත් කරූපේ එක දැනගන්න පුළුවන්. මේ හිතන කියන කරන දෙයට කියනවා විඥානය කියලා. මේ හිතන එක, මේ සිත, තමන්ගේ සිත මේ නාම රූප දෙකේ පිහිට ලැබුවොත් කර්ම රැස් වෙනවාමයි. රූපයට, වේදනාවට, සංඥාවට, සංඛාරයට කියන විඥාන තිතියක් කියලා. පොත කියන මගේ සිත අදහස, පොත කියන අදහස උපද්දපු මේ සිතට නතර වෙන්න තැනක් තමයි රූපේ. මේ රූපය, මේ පොත කියන අදහස මේ රූපෙට හෝ බැස ගන්න පුළුවන්. එහෙම වුණොත් විඥාණය රූපෙට බැසගත්තොත් මේ රූපේ පොත වගේ පෙනේ. එහෙම නැත්තම් පොත කියන එක වේදනාවට බැසගත්තොත් පොත දකින්න කොටයි මේ වේදනාව ඇති වෙන්නේ කියන නුවණක් නෑ, මෝඩකමක් ඒ. මේ විඥානේ සංඥාවට බැඳුත් මේ පොතේ හැඩෙයි කියලා අදහසක් ඒ. මේ විඥානේ සංඛාරයට බැඳුත් මේ පොත ගැනයි දැනගන්නේ කියන අදහසක් ඒ. මේ දැනගත්තේ පොත ගැනයි කියන අදහසක් ඒ. ඒකයි අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ අනේ පිටිසුතුමාට දේශනා කරන්නේ, ගැහැවිය ඔබගේ සිතට ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා, රූපය ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු සංපස්සය ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු සංපස්සෙන් උපන යම් වේදනාවක් වේ නම් හේ ඇසුරු වෙන්න දෙන්න එපා කියලා. ඒ කිව්වේ මෙතර ඉවුරට කිව්වා, එතර ඉවුර ඇසුරු වෙන්න දෙන්න එපා කියලා. ඔබගේ සිත කියලා කිව්වේ මෙතර ඉවුරට, මේ හිතින් කියින් කිරින් ටිකට. මම හිතන කියන කරන දේවල් ඇහැ මුල් කාරණාව කරගෙන මේ පෙනෙන පැත්තට ගැට ගහන්න එපා, බඳින්න එපා, බැස ගන්න දෙන්න එපා කියලායි කිව්වේ. මේ විඥාණයට පෙනෙන නාම රූප දෙකේ පිහිට ලබන්න දෙන්න එපා කියලායි පෙන්වන්නේ. පෙනෙන නාම රූප දෙක නිසා විඥාණය, විඥාණය නිසා නාම රූප, නාම රූප නිසා සලආයතන, සලආයතන නිසා පස්ස වේදනා කියලා මේ පරිච්ඡේදපති කරගෙන යනවා පැත්තට. එතකොට ශබ්දයත් එහෙමයි. ශබ්දය කියන්නේ ඊතරියුර. ශබ්දය ආරම්භය මොනවාම හර්ධයක් හිතනවනම් කියනවනම් කරනවනම් ඊතරියුර. තමන් හිතන කියන කරන දෙයට මේ විපාක නාම රූප දෙක ගැට ගැහෙන්න දෙන්න එපා කියන එකයි. මේ විඥාණයට, සිතට, ඒ කියන්නේ ඕගොල්ලෝ හැමෝටම, අපි හැමෝටම හිතන්න කියන්න කරන්න පුළුවන් ටිකට කියනවා විඥානේ සිත කියලා. අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් ඕක තමයි කර්මසිත කියලා කියන්නේ. කර්මසිත කියලා කියන්නේ ඔය විඥාණය පෙනෙන නාම රූප දෙක බලාගෙන, පෙනෙන පැත්ත බලාගෙන හිතුවොත් කිව්වොත් කළොත් කර්මමයි. පෙනෙන දේ නිසා හිතන්න කියන්න කරන්න පුළුවන්, සිත් උපදින්න පුළුවන්. හැබැයි උපදින සිත අපෝ පෙනෙන දෙයට අයිති වෙන්න බෑ. ඇහෙන දේ ආරම්භය හිතෙන්න පුළුවන්. හිතෙන දේ ඇහෙන දේට බඳින්න එපා. මං කෙටියෙන් කියන දේ ඕගලන්ට තේරෙනවද? මේ ආයතන ටික නිසා, පෙනීම ඇහිම නිසා හිතන්න කියන්න කරන්න පුළුවන්කම් ආවොත්, හිතන්න කියන්න කරන්න පුළුවන් ටික ආපහු ආයතන ටිකට බඳින්න එපා. තමන්ගේ මනස, සිත ස්පර්ශ ආයතන 6 නිසාම උපදිනවා. නමුත් ස්පර්ශ ආයතන 6ට ආපහු බැසගන්නේ නැහැ. ලෝකේ කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරනවා. රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධර්මාරම්මන කියන මෙන්න මේ බාහිර ආයතන ටික පරිහරණය කරන තැනටයි ලෝකී කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් ඇහැ ඇසුරු නොකරයි නම් රූපය, කන ඇසුරු නොකරයි නම් නාසය ඇසුරු නොකරයි නම් දිව ඇසුරු නොකරයි නම් කය ඇසුරු නොකරයි නම් මනස ඇසුරු නොකරයි නම් එයා ලෝකෙට අයිති නෑ. ලෝකෙකින් එයාව පනවන්න බෑ. මේ ස්පර්ශ ආයතන 6 ලෝකේ, කාම ලෝකේ කියන්න පුළුවන්, රූප ලෝකේ කියන්න පුළුවන්, අරූප ලෝකේ කියන්න පුළුවන්. නමුත් මේ ස්පර්ශ ආයතන 6 යම් කිසි කෙනෙක් පරිහරණය නොකළොත් මේ ස්පර්ශ ආයතන 6 මිදිලා නම් අනුපාදා පරිනිර්වාණය. මේ ස්පර්ශ ආයතන 6 කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදිලා නම් ඒ විමුක්ති මනස, ඒ විමුක්ති මනස හඳුන්වන්න බෑ ලෝකෙ කිසිම දෙකින්. දෙවියෙක් කියන්නත් බෑ, බ්‍රහ්මයෙක් කියන්නත් බෑ, මිනිසෙක් කියන්නත් බෑ, තිරිසනෙක් කියන්නත් බෑ. ඒකයි කම්ම නිරෝධය කියලා කියන්නේ මොකක්ද හොඳට බලන්න. ඊගාවට කම්ම නිරෝධය කියලා කියන්නේ මොකද්ද? කාය කම්මස්ස, වචී කම්මස්ස, මනෝ කම්මස්ස නිරෝධ විමුක්තිං පුසති. හොඳ උත්තරයක් හම්බෙනවා. කාය කම්ම, වචී කම්ම, මනෝ කර්මයන්ගේ නිරෝධයෙන් විමුක්තිය ස්පර්ශ කරයි නම් එයා, මෙන්න මේකටයි කර්ම නිරෝධය කිව්වේ. විමුක්තිය කියන්නේ මොකද්ද? විමුක්ති තුනක් තියෙන, විමුක්ති ගොඩාක් තියෙයි. නමුත් ආර්ය විමුක්තිය කියලා කියන්නේ, මේ ශාසනයට අයිති විමුක්තිය කියලා කියන්නේ අනිමිත්ත, ශුන්්‍යත, අප්පනහිත කියලා චේතෝ විමුක්ති තුනක් තියෙනවා. ආර්ය විමුක්තිය සහ අනාර්ය විමුක්තිය කියලා විමුක්තිය බෙදනවා. ආර්ය විමුක්තිය කියලා කියන්නේ අනිමිත්ත, ශුන්්‍යත, අප්පනහිත කියන මෙන්න මේ තුන් විමුක්තියට. මේ හිතින් කීින් කිරින් නොකොළ එයාට හම් වෙනව මොකද්ද? අනිමිත්ත, ශුන්්‍යත, අප්පනහිත කියන මේ විමුක්ති ස්පර්ශ කරන්න පුළුවන්. හොඳයි, පෙනෙන දේ ගම්මු අපේ. ඇත්තටම අර මම එදා උපමාවක් කළේ ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තියක චිත්‍රයක් අඳිනවා. ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තිය සත්‍ය පුද්ගලයෙක්ද? නැහැ. අපිම කඩෙන් පාට ටිකක් ගෙනල්ලා, පින්සල් ගෙනල්ලා චිත්‍රයක් අඳිනවා. චිත්‍ර කෙනෙක්ද? ඒ චිත්‍රය තියෙන හැඩේ දකිනකොට අපිට මිනිස්සේ කියන අදහස එනවා. දැන් මිනිස්සය කියන අදහසින් අපි මේ චිත්‍රය දිහා බැලුවොත් මට ගඩොල් වල සිමෙන්ති පේන්නේ නැහැ, චිත්‍රය පේන්නේ නැහැ, මිනිස්සෙගේ ෆොටෝ එකක් පේන්නේ. හොඳට බලන්න, ගඩොල් වල සිමෙන්ති පුද්ගලයේ සත්‍යයක් නෙවෙයි නම්, චිත්‍රයේ පුද්ගලයේ සත්‍යයක් නෙමෙයි නම්, ඒ හැඩේ දකිනකොටම කෙනෙක් කියන එක තමන්ගේ මනසට නේද සිහි වෙලා තියෙන්නේ? තමන්ගේ මනසට සිහි වෙලා තියෙනවා. අපි මෙහෙම කිව්වොත් ගඩොල් වල සිමෙන්ති සහ පෙනෙන චිත්‍රය පුරාණ කර්මය නම්, කෙනෙක් කියලා පුද්ගලයෙක් කියලා හිතෙන ගතිය නව කර්ම නම්. දැන් මගේ හිතේ තියෙන මේ කෙනෙක් පුද්ගලයෙක් කියනකම මෙතර ඉවුරේ තියෙන දේ ඊතර ඉවුරට බැන්දෝ. කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතෙන ගතිය මම අර ගඩොල් වල සිමෙන්තියෙන් කළ චිත්‍රයේ පැත්තට ගැට ගැහුවෝ, මට චිත්‍රය පේන්නේ නැහැ, ගඩොල් වල පේන්නේ නැහැ, කෙනෙක් කියලායි පේන්නේ. ඒ වගේ ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ තාප්පේ වගේ කෙස්ලොම් නියදත් හම්මස්නහරෙන් කළ මේ බිත්තිය ඇසුරු කරගෙන පවතින මේ හැඩේ දකිනකොට කෙනෙක් කියන අදහස එනවා. මගේ මේ කෙනා කියන අදහස මේ රූපෙට පතිත වුණාම මට මේ රූපෙ කෙස්ලොම් නියද තම්මස් පෙනෙන්නේ නැහැ, හැඩසටහන් පෙනෙන්නේ නැහැ, කෙනෙක් වයි පෙනෙන්නේ. දැන් සත්පුද්ගලිය අපිට හම්බ වෙලා අසුඤ්ඤයි සත්පුද්ගල භාවය. දැන් කොහොමද අපි ශුන්‍යතාවේ ස්පර්ශ කරන්නේ? කම්ම නිරෝධයෙන් ශුන්‍යතාවේ ස්පර්ශ කරන්න පුළුවන්. ගඩොල්වැලි සිමෙන්තියෙන් කළ චිත්‍රය දකිනකොට අපි දැක්කා හොඳට ගඩොල්වැලි සිමෙන්ති චිත්‍රය. කෙනෙක් කියලා මට නේද හිතෙන්නේ, පෙනෙන දේ පෙනීමක් විතරයි, ඒ පෙනෙන දේ කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීම මාතුල නේද යෙදිලා තියෙන්නේ, මේක මනෝ කර්මයක් නේද කියලා හඳුනගත්තොත්. ඕගලන්ට බලන්න බාහිරයේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය ධර්මතාවයක් හම්බ වෙන්නේ නැද්ද කියලා. අපි කියමු මේ පෙනෙන දේ දිත්තේ දිත්තවත්තම් පෙනීමක් විතරයි. පෙනෙන දේ ආරම්භය හිතන්න කියන්න කරන්න බෑ. හිතනව නම් කියනව නම් කරනව නම් මේ හැම දෙයක්ම මනස පිළිබඳ වූවක්මයි කියලා නුවණක් ආවා. මොකද පෙනෙන දේ ආරම්භය එක එක කෙනාට එක එක විදිහට හිතන්න පුළුවන් නේද? එක එක විදිහට හිතන්න පුළුවන් කියන්නේ හිතන දේ පෙනෙන දේ මිදිලා හින්දායි. අපි හිතන කියන කරන දේ අපේ මනස පිළිබඳවයි කියලා දැක්කොත් පෙනෙන රූප ආයතනයේ පැත්තේ බලන්න අපිට නිමිති නැති වෙයි, අනිමිත්තයි. පෙනෙන රූප ආයතනයේ පැත්තේ සත්ව පුද්ගල ආත්ම කිසිවක් හම්බ වෙන්නේ නැති වෙයි, ශුන්‍යයි. පෙනෙන රූප ආයතනය ඇතුළේ ප්‍රාර්ථනා කරන කිසිම ද්‍රව්‍යයක් හම්බ වෙන්නේ නැති වෙයි, අපනිහිතයි. මේ ස්පර්ශ ආයතන හයේ ශුන්‍යතාවේ ස්පර්ශ කරන්න පුළුවන් ඕගලන්ට. මේ හිතන කියන කරන දේ මේ ස්පර්ශ ආයතන හයට බැඳේ නැත්තම් ස්පර්ශ ආයතන හය ඇති ශුන්‍යතාවය අනිමිත්ත බව, අප්පනිහිත බව. අනිමිත්ත බව මොකේද? අප්පනිහිත බව මොකේද? ශුන්‍යතාවේ මොකේද? ස්පර්ශ ආයතන හය. ශුන්‍යෝගාමේ මේ ස්පර්ශ ආයතන හය මේ ශුන්‍යතාවේ. ලෝකයයි ශුන්‍ය. ලෝකය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයට. මෙන්න මේ ස්පර්ශ ආයතන හයේ ශුන්‍යතාවය අත්විඳින්න පුළුවන් හිතන කියන කරන දේ තමන්ගේ මේ ස්පර්ශ ආයතන හයට ගැට ගැහුවේ නැත්තම් බැඳෙන්නේ නැත්තම්. ඒකයි කාය කම්මස වචී කම්මස මනෝ කම්මස නිරෝධ විමුක්තින් පුසති. විමුක්ති ස්පර්ශ කරන්නේ. එයා නව කර්ම දැක් පුරාණ කර්ම දැක්කා. මේ ආරම්භය හිතන කියන කරන දේ පෙනෙන දෙයට හිතන කියන කරන දේ කර්ම නව කර්ම කියලා දැක්කා. හිතන කියන කරන දේ පෙනෙන දෙයට ගැට නොගහ පෙනෙන ටික පෙනෙන පැත්ත අනිමිත්ත ශුන්‍යත අප්පනහිත කියන ශුන්‍යතාවයෙන් දැකලා හිතන කියන කරන දේ මේ පැත්තයි කියලා දැක්කොත් මේකයි කර්ම නිරෝධය කියලා දැක්කනම් අය මේ වරිවට්ටම් ගෝ මග්ගෝ කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන් සම්මාදිට්ඨිය ගන්න කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාවෙන් එයා මේ මාර්ගය හැටියට සම්මාදිට්ඨියට හැටියට කරන්නේ මොකද්ද? පුරාණ කර්මයට නව කර්ම ගැට ගැහෙන්නේ නැති විදිහට කටයුතු කරනවා. ඒ දර්ශනය ගන්න අමාරු නම් ඕක පුරවන්න තමයි සතිපට්ඨානෙ තියෙන්නේ. හරි මං ඒක එතනට කියලා දෙන්නම්. නමුත් ඉස්සෙල්ලාම අනුමානෙට මං කියන්න හදන මේ කතාව මොකද්ද කියන එක තේරෙනවද? මට තේරෙන්නේ නැහැ. නමුත් එක දෙයක් මට තේරෙන්නේ. ස්පර්ශ ආයතන හය පරිහරණය කරමින් දුකෙන් මිදෙන්නේ නැ, දුක සමුදයෙන් මිදෙන්නේත් නැ. ස්පර්ශ ආයතන හයමයි දුක. ස්පර්ශ ආයතන හය ඇතුළේ යමෙක් ඉන්නෝ නම් එයා දුක ඇතුළේ ඉන්නවා. ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙච්ච බවක් තියෙන නම් එයා දුක සමුදයක ඉන්නවා. යම් කිසි කෙනෙක් මේ ස්පර්ශ ආයතන හයෙන් වෙන් වුණේ නම් එයා දුකෙන් මිදිච්ච කෙනෙක්. රහතන් වහන්සේ නමක් හැටියට මම දකින්නේ. මේ ස්පර්ශ ආයතන හයයෙම ජීවත් වෙන ස්පර්ශ ආයතන හයෙම මිදිලා ස්පර්ශ ආයතන හය පරිහරණය කරන්නෙම නැහැ. ඇස් ඉදිරිපිටට රූපෙයි. මහා පර්වතයක් කුලඟින් හෙල්ලෙන්නේ නැහැ වගේ පෙනෙන අරමුණෙන් ඒ ජීවිතය හොල්ලන්නවත් බෑ. ඒ පෙනෙන දේ විතරයි. පෙනෙන දේ විතරයි. කන ඉදිරිපිටට සද්දෙයි. ඒ ඇහෙන සද්දෙන් ඒ ජීවිතය හොල්ලන්නවත් බෑ. හොඳට මතක තබා ගන්න. ඇස් ඉදිරිපිටට ආවේ රූපයක් විතරයි. මොන විදියටද හොල්ලන්න පුළුවන්කම කියන එක අපිට හම්බුනේ ඒ රූපය ඇත්ත නොදන්නාකම නිසා අපේ මනසේ ඇති වෙන ගති මතයි. කෙනෙක්ව ඒ රූපය අරඹය කැමැත්තෙන් හොල්ලන්න පුළුවන්. කෙනෙක්ව අකමැත්තෙන් හොල්ලන්න පුළුවන්. කෙනෙක්ව මෝඩකමින් හොල්ලන්න පුළුවන්. කැමැත්ත අකමැත්ත මෝඩකම කියන ගති ටික රූපෙන් ආවේ නැහැ. අවිද්‍යාවෙන් හටගත්ත මගේ විතර්ක එක්කයි ඒ ටික තිබුණේ. කෙනෙකුට අවිද්‍යාව නිරෝධනම් කැමැත්ත අකමැත්ත මෝහය කියන ධර්මතා තුන මනසේ දින්නේ. කම්ම නිරෝධගාමිනී පටිපදාවේදී පෙන්වන්නේ තමන් හිතන කියන කරන දේ පෙනෙන රූපෙට බඳින්න එපා. පෙනෙන සද්දෙට, ඇහෙන සද්දෙට, දැනෙන ගඳ සුවඳට, දැනෙන රසට, දැනෙන ස්පර්ශයට, සිතින් ධර්මාරම්මණයට ගැට ගන්න එපා. ඔගලන්ට ඕනේ නම් ගිහිල්ලා බලන්න මජ්ක්‍ධිම නිකායේ සලායතන විභංග කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ පෙන්නනවා රූපය නොඉක්මවා පවතින මනස මෝඩයි, සද්දය නොඉක්මවා පවතින මනස මෝහයි, ගන්ධය නොඉක්මවා පවතින මනසනේ උපේක්ෂාව, සැපයේ ලෝභය තියෙනවා කියන එක තේරෙනවා. සැපසහගත අරමුණේ ලෝභය ඇති වෙනවා, දුක්සහගත අරමුණේ පටිඝය ඇති වෙනවා ලෝකෙට, උපේක්ෂාවේ මෝහයි. පෙන්නනවා මෝහ සහගත උපේක්ෂාව හඳුනගන්නේ කොහොමද? ඇහැ පරිහරණය කරනකොට රූපේ නොඉක්මා පවතින උපේක්ෂාව මෝහයි. කන පරිහරණය කරනකොට ශබ්දයේ නොඉක්මා පවතින, ශබ්දයට අනුගත වෙලා පවතිනවන මේ උපේක්ෂාව මෝහයි. ගන්ධයේ මෝහ උපේක්ෂාවේ මෝහය තියෙනවා කියන්නේ මොකද්ද? එයා ගන්ධ සුවඳ තුල තාම ඉන්නවනම් ඒ උපේක්ෂාව, ගන්ධ සුවඳ හම්බ වෙලා හම්බ වෙන ගන්ධ සුවඳ ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති නිසා ලෝභය නැහැ, ගැටෙන්නේ නැති නිසා ද්වේෂය නැහැ. නමුත් ගන්ධ සුවඳ තියෙනවා කියන එකේ මෝහයි, මෝඩකම තියෙනවා. රසයේ නොයික්මා පවතින උපේක්ෂාව මෝහයි, ස්පර්ශයේ නොයික්මා පවතින උපේක්ෂාව මෝහයි. මොකද මෙතර ඉවුරේ ඉඳන් එතර ඉවුරට අත දික් කරගෙන ඉන්නකම මෝඩකම. මෙතර මාට හිතන්න හිතන කියන කරන දේ මෙතර මිසක එතරට අයිති නෑ කියලා නොදන්නා කමින් බාහිර රූපයක් දකින්න කියලා බලන එකම මගේ හිත මෙතර ඉවුරේ ඉඳලා මෙතර ඉවුරට දික් වෙලා නැද්ද? මගේ මනස හැනලා නැද්ද එහා පැත්තට? එහා පැත්තට ගිහිල්ලා තියෙන්නේ. මං මතක් කළේ ඕගලන්ට ඊතරියුර කියන එකේ සැබෑ தત્ත්වය තේරිච්ච දවසටයි අපිට මේ තණ්හාව කියන එකේ හිඳෙන්නේ. මෙතරියුර ඉන්න අපි කවදාවත් ඊතරියුරෙන් සැප දුක් විඳලා නැහැ කියන එක තේරුණු, විඳින හැම සැප දුක්ක්ම මෙතරියුර නිසායි කියලා තේරුණු. එදාටයි අපි නිකමට කිව්වොත් ඊතරියුරේ පුරාණ කර්මයන්ගේ ලක්ෂණයක් තියෙනවා. ආධ්‍යාත්මික ඇහැ ඉපදලා බාහිර රූප පෙන්වනවා. කන හදලා සද්දේ පෙන්වනවා. ඇහැ හැදුවෙම රූප පෙන්වන්න. පුරාණ කර්මයට පුළුවන් උච්චාරය. වෙන වේදනාවල් දෙන්න බෑ. කන හැදුවෙම සද්දයක් අස්සන්න. නාසය හැදුවෙම ගන්ධයක් ආග්‍රහණය කරන්න. දිව හැදුනෙම රසයක් පෙන්වන්න. කය හැදුනෙම පොට්ටක්. එයා රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසෙන් පොට්ටබ්බෙන් සැප විඳලා නැහැ කියලා දැක්කෝ. පුරාණ කර්මයේ බැඳිලා නැහැ. මං කියනක තේරු නැත මං සරල කරලා කියන්නම්. කය හැදුනේකේ පුරාණ කර්මෙට හැදිච්ච කයේ විපාකයේ හැටියට අපිට දකින්න පුළුවන් මොකද්ද? පොට්ටබ්බය. යමක් ස්පර්ශ වෙනකම්. ස්පර්ශ ඒ කියන්නේ කය තිබ්බට කය විද්‍යමාන නැහැ කයට යමක් ගැටුනේ නැත්තම්. ඇහැ තිබුණට ඇහැ දන්නේ අපි රූප නැත්තම්. රූප කියලා එකක් නැත්තම් ලෝකේ ඇහැ තියෙද්දි ඇහැ කියලා එකක් දන්නවද? කන කියලා එකක් තියෙනවද කියන එක දන්නේ නැති සද්ද කියලා ධර්මතාවය ලෝකේ නොතිබුණේ නම්. සද්දේ කියන එකනේ ඔයගොල්ලෝ කන දන්නේ. කන කියන එකනේ සද්දේ දන්නේ. ඒක හොඳට මතක තබා ගන්න ඕනේ. කයේ ස්වභාවයේ තමයි කයේ විපාකයේ තමයි පොට්ටබ්බයක් ගෙනත් දෙන එක. පොට්ටබ්බෙන් සපදුක් විඳින තාක් ඕගොල්ලෝ පුරාණ කර්මයට බැඳලා ඉන්නේ, කර්ම රැස් කරගෙන ඉන්නේ. පොට්ටබ්බෙන් සපදුක් විඳි නැත්තම් ඔගොල්ලෝ පුරාණ කර්මයට බැඳිලා නැහැ. මංගර තේරන මට්ටම උපමාවක් කිව්වොත් දැන් පුරාණ කර්මයට නේ කය හැදුනේ. හරි. හැදිච්ච කයට හොඳ දෙකේ හතරේ පොළු කැල්ලක් කඩාගෙන ගහනවා. ගැව්වහම වේදනාවක් එනවනේ. එනවා. ඕගොල්ලන්ට හිතෙන තාක් මට මේ දුකාවේ මේ ලෑලි කැල්ලෙන් කියලා තාක් ඕගොල්ලෝ පුරාණ කර්මයට නව කර්ම රැස් කරගෙන ඉන්නේ. ඕගොල්ලෝ යම් කලක දැක්කෝ මේ ලීය කයට වැදුනහම කයේ තැලිච්ච එකම මම විඳ මිසක ලීය විඳලා නැහෙනේ කවදාවත් කියලා දැක්කෝ. ඕගොල්ලෝ කිසිම දවසක පොට්ටබ්බ බාහිර වස්තු විඳලා නැහැ. ඒ වස්තු ගැටිච්ච කයම විඳලා තියෙනවා කියන එකකට ආවෝ. ඕගලන්ට මේ ඊතරිවුරි වටිනාකමක් නැති වෙයි. හොයාගෙන පයින් නැහැ ඊතරිවුරට. ඕගොල්ලෝ අද හොය හොයා යන්නේ මෙහෙම සැප විඳින්න පුළුවන් අරමුණු බාහිර තියෙනවා. මේ වගේ අරමුණු දුක් විඳින්න පුළුවන් අරමුණු බාහිර තියෙනවා කියලා දුක් විඳින්න පුළුවන් බාහිර කටුයි අකුළු වලින් අයින් වෙවි යනවා. හොඳ ඒවට හොය හොයා යනවා. බාහිර රූපවල හොඳ නරක විඳින්න පුළුවන්කම රූප වලින් දකින හිඳයි භවයේ තියෙන්නේ. ඕගලන්ට හොයාගෙන යන්න පුළුවන් යන්නේ. ඕගොල්ලෝ දැක්කුත් ගියාට පස්සේද ඒ වස්තු විඳින්නේ? ඒ වස්තුව කයට ගැටුනහම ඒ කයේ තැලිච්චකමම අපි විඳිනවා මිසක මේ ලීය වැදිච්ච කයම විඳලා තියෙනවා මිසක ලීය විඳලා නැහැ කියන එක දැක්කොත් හිතනවා නෙමෙයි දැක්කොත් ඔයගලන්ට තණ්හාවක් හිතේද? බාහිර වස්තුවල බාහිර වස්තු වල බයක් තියෙද? දුක් වේදනා වෙනවා කියලා ඔයගලන්ට බය එන්නේ කය ගැනයි. මේ කය හින්දානේ දුකයි සැපයි දෙක එන්නේ කියලා කාය සංපස්සජා වේදනාව ගැන නෝනේ. ඒ ඇත්ත නොදකින තාක් ඕගොල්ලන් බාහිර වස්තුන්ගේ විදීම දකිනවා. බාහිර වස්තුන්ගේ විදීම දකිනවා කියලා කියන්නේ මෙතරේ උර ආධ්‍යාත්මික පැත්ත හිතන කියන කරන පැත්ත විපාක පැත්තට ගැට ගහගෙන මේ ඉන්නේ. ඔය වැරද්දයි හදන්නේ මේ ඊතරිවුර දෙක ගැටුණු ගැහුවොත්. ඊට පස්සේ දැන් මේ කර්ම පරියායයෙන් මෙන්න මේ දර්ශනය පෙන්නවා. පුරාණ කර්මය කියන්නේ ඊතරිවුර දිත්තේ දිත්තමත්タン කිව්වා. නව කර්ම කියන්නේ මෙතරිවුර හිතන කියන කරන දේ කිව්වා. කර්ම නිරෝධය කියලා කිව්වේ ඊතරිවුර බලාගෙන මෙතරිවුර තුල හිතින් කියින් කිරින් නොකළොත්, හිතින් කියින් කිරින් කිසිවක් ඊතරිවුරට ගැට නොගැව්වොත් ඊතරිවුර ඒ ගැට නොගැහිච්ච එකේ ලක්ෂණයකුත් හම්බ වෙයි. ඊතර යුරේ අනිමිත් අපනිත ශුන්‍යතාවයකින් දිස් වෙයි නම් මෙතර යුරේ හම්බ වෙන මේ කිසිම දෙයක් ඊතර යුරට ගැට නොගැහුවොත් ඊතර යුරේ හම්බ වෙන ලක්ෂණයක් තියෙනවා. අපිට වගේ අම්මා තාත්තා දුවහ පුතා නෙමෙයි ඊතර යුරෙන් හම්බ වෙන්නේ. අපිට වගේ කාම ලෝකයක් රූප ලෝකයක් අරූප ලෝකයක් නෙමෙයි හම්බ වෙන්නේ. ඊතර යුරෙන් හම්බ වෙන්නේ මෙතර යුරේ හිතින් ගින් කිරින් ගැට නොගැහුවොත් මේ ස්පර්ශ ආයතන හයට. ස්පර්ශ ආයතන හයෙන් හම්බ වෙන්නේ මොකද්ද? අනිමිත්ත බව, ශුන්‍යත බව, අපනිත බව. ඔච්චරයි හම්බ වෙන්නේ. ඊතර යුරෙන් හම්බෙන්න පුළුවන් ওই ටික විතරයි. ඒ අනිමිත්ත බව, ඒ අපනිත බව, ඒ ශුන්‍යතාවය නැති වෙලා තියෙන්නේ ඒ ස්පර්ශ ආයතන හයට බාහිර ඊතර යුරට මෙතර යුරේ හිතන කියන කරන දේවල් ගැට ගහපු නිසායි ගැට ගැහිච්ච නිසායි කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. එහෙනම් කම්ම නිරෝධය, කම්ම නිරෝධස්ස විමුක්තිම් පුසති කියලා කිව්වේ කම්ම නිරෝධේ මම හිතන කියන කරන දේ මේ විපාක ටිකේ නොයදුනොත් හිතන දේ හිතීමෙන් පස්සේ කියන දේ කීමෙන් පස්සේ කරන දේ කිරීමෙන් පස්සේ නිරුද්ධ වුණොත් මේකට ගැට නොගහ ගැට ගැහුවේ නැත්තම් නිරුද්ධ වෙනවා. හඳුන ගන්න නිරෝධී ලක්ෂණය මොකක්ද? ස්පර්ශ ආයතන හය තුල හම්බ වෙයි අපිට මොකද්ද? අනිමිත්ත බව, ශුන්‍යත බව, අපනිත බව. අද ඕගලන්ට මේ ස්පර්ශ ආයතන හය තුල හම්බ වෙන්නේ මොකද්ද? කාම ලෝකේ. ඒ කියන්නේ කාම ලෝකේ කියන්නේ අම්මා, අප්පච්චි, දුව, පුතා, ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩකඩ, මිල මුදල් අද ඕගලන්ට හම්බ වෙන්නේ. හොඳට මතක තබා ගන්න. ස්පර්ශ ආයතන හයේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් ටික දීලා තියෙන්නේ අවිද්‍යාවට පින් සිද්ධ වෙන්න කියන එකෙන්. අවිද්‍යාව පත්‍ය සංඛාර, අවිද්‍යාවෙන් උපන්න සංස්කාරය විපාක නාම රූප දෙක මත පතිත වෙලා යෝගලෝ මේ ලෝකේ හදාගෙන තියෙන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ පෙන්වන්න ඕනෙකම තියෙන්නේ. දුක උපද්දවාගෙන දුක් විඳින තරම් උඹලා අවාසනාවන්ත වෙලා කියන එක පෙන්වන්නයි බුදුරජාන් වහන්සේ මෙහෙන්නේ. තියෙන දුකකට දුක් විඳිනවා නම් ඒක විඳින්න වෙනවා. නමුත් දුක හදාගන්න දුක් විඳින්නේ ඒක නැති කරන්න පුළුවන්. අවිද්‍යාව නැති කළ මේ දුක නැති කරන්න පුළුවන් කියන තැන පෙන්වන්නයි බුදුරජාන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. ඉතින් මේ විපාක නාම රූප දෙක පුරාණ කර්මයෙන් හටගත්ත ඒ ස්පර්ශ ආයතන හය ලෝකයේ කියන ධර්මතාවයක් නිර්මාණය කරලා තියෙන්නේ මගේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න මේ සංස්කාරයෙන් ඊට පතිත වීමේ. ඒකට ක්‍රමයක් තියෙනවා මේ පටිච්චසම්පාදේ ලෝකයේ හැදිච්ච හැටි පටිච්චසම්පාදයෙන් පෙන්නන්නේ. ඊට පස්සේ ওই දර්ශනය පෙන්නලා සම්මා දිට්ඨිය හැටියට පෙන්වන්නේ මොකද්ද? කම්ම නිරෝධය. හිතන කියන කරන දේ මේ මත පතිත නොවුනොත් අනිමිත් අපනිත ශුන්‍යතාවය නිර්මාණය වෙනවා. මේක තමයි කර්ම නිරෝධය. නිවන සාක්ෂාත් කරුවා කියලා කියන්නේ ජරා මරණ දුකෙන් මිදිලා අනිමිත් ශුන්‍යත අපනිත තැනට හිත තබලා ජරා මරණ දුකෙන් මිදිලා ඉන්න එකට කියනවා සෝපදිශේස නිබ්බාන කියලා. ස්කන්ධ ඉතිරිය තියෙද්දිම අචරාමර වෙලා එතෙන්ට යන්නයි මාර්ගයේ තියෙන සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය පෙන්වට පිනෙනදී විපාකයක් පුරාණ කර්මෙන් එහා අන්තේ හිතන කියන කරන දේ නව කර්ම මෙතර මෙතර යූර ස්පර්ශ සමුදේ කියලා පෙන්වුවට හිතන කියන කරන දේ එහාට අයිති නැහැ, අයිති කරවන්නත් එපා, මේ මතයි අපි ලෝකෙට අයිති උනේ, ලෝකෙට බැඳුනේ කියලා පෙන්වුවට පෙන්වුවහම තේරුණාට පිහිට හිටින්න බෑ. ආශ්‍රව කියලා කියන්නේ ස්පර්ශ ආයතන හය අරඹය හිතන කියන කරන එකමයි හුරු. ඕග කියලා කියන්නේ ස්පර්ශ ආයතන හය පැත්තට හිතන කියන කරන පැත්තටමයි ගහගෙන යන්නේ. යෝග කියලා කියන්නේ ස්පර්ශ ආයතන හය පැත්තට හිතන කියන කරන එකකමයි යොදවන්නේ. ග්‍රන්ථ කියලා කියන්නේ ස්පර්ශ ආයතන හය පැත්තේ හිතන කියන කරන එකකමයි යොදවන්නේ. මේ කෙලෙස් ටික කියන්නේ කරන වැඩෙන් නම් කරලා තියෙන්නේ. ඕග යෝග ග්‍රන්ථ ආසව සාසව නීවරණ පරාමාස කියලා මේ කියන්නේ ඒක. හැබැයි ඔක්කොම ටික කපන්න එකම දර්ශනය තියෙන සම්මාදිට්ඨි. පෙනෙන දේ ආරම්භය හිතන කියන කරන දේ අයිති නෑ කියලා පෙනෙන තැනක් ආවොත්, හිතන කියන කරන දේ පෙනෙන දේට අයිති නෑ කියලා දැක්කොත්, පෙනෙන දේ හිතන දේට ගැට ගැහුවේ නෑ, හිතන කියන කරන දේ පෙනෙන දේට ගැට ගැහුවේ නැත්තම්, පෙනෙන දේ රැඳෙන්නේ නැහැ, හිතන කියන කරන දේට ගැට ගැහුවේ නැති නිසා, හිතන කියන කරන දේ රැඳෙන්නේ නැහැ, පෙනෙන දේට ගැට ගැහුවේ නැති නිසා, පුරාණ කර්මෙන් හටගත් දේ හටගෙන නැති වෙනවා, හිතන කියන කරන දේත් හටගෙන නැති වෙන නිසා නව කර්ම නැහැ, පෙනෙන දේ හටගෙන නැති වෙන නිසා පුරාණ කර්ම නැහැ. යං කිංචි සම්වේදම්ම සම්බන්ධ නිරෝධම්ම කියන කාරණා දෙක සිද්ධ වෙනවා, නව කර්මයි පුරාණ කර්මයි කියන දෙපැත්තෙන්. පුරාණ කර්මයට හටගත් දේත් නැති වෙනවා, නව නැවතු විපාකයට යන්න තියෙන කර්ම රැස් වෙන්නේත් නැහැ කියන කාරණාව සිද්ධ වෙනවා. අන්න එතෙන්ටයි යන්න ඕනේ. නමුත් එකපාරට ගන්න බෑ. දැන් මේ දර්ශනේ අහගත්තාම එකපාරට ගන්න බෑ. අහගත්ත දර්ශනය තියෙන තැනට ජීවිතය ගෙනියන්නයි සතිපට්ඨානෙ තියෙන්නේ. ඒකායනු අයම්බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස අධිකමාය නිබ්බානස සච්චිකිරේ යදිදං චත්තාරෝ සතිපට්ඨානං. සත්වයන්ගේ පිරිසිදු බව ඇතිවෙන්නත්, හැඳීම් වැළපීම් නැතිකරන්නත්, ඉක්මවන්නත්, දුක් දුම්නස් නැතිකරන්නත්, මාර්ගඵල ලබන්නත්, නිවන සාක්ෂාත් කරලා දෙන්න සතිපට්ඨානය. උච්චර දර්ශනයක් කියලා උගන්වලා දීලා ඊට පස්සේ දැන් ඇත්තට මේක ගැඹුරුයි. සමහර කෙනෙකුට ඇහුවත් තේරෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ සරල ක්‍රමයක් දෙනවා, කෙටි ක්‍රමයක් දෙනවා. හරියට ඒ කළෝ එක කළෝ ඒ සතිපට්ඨානය හරියට ඉගෙනගෙන සතිපට්ඨානේ වඩන එක විතරයි ඕගලන්ට කරන්න තියෙන්නේ. සතිපට්ඨානයෙන් කළා දෙන වැඩක් තියෙනවා. මොකද්ද? කෙනා කෙනාගේ පිරිසිදු බවත් ඇති කළා. දුක්ඛ දෝමනස්සානං අත්තංගම කායික දුක මානසික දුකත් නැති කළා. හැඳින් වැළපීම ඉක්මවලා මාර්ගඵලත් ලැබලා මේ කියපු දර්ශනියත් අරගෙන දීලා අර විමුක්තියත් සාක්ෂාත් කරලා නිවනත් සාක්ෂාත් කරලා දෙනවා. ඒ ටික ඔක්කොම කළා දෙන එකයි කාටද? සතිපට්ඨානට. උගල සතිපට්ඨානේ වඩන්න. හැබැයි සතිපට්ඨානේ වඩන්න ඕනේ සම්මාදිට්ඨිය දන්න. සම්මාදිට්ඨියේදී අපිට හම්බ වුණානේ පෙනෙන දේ පුරාණ කර්ම, හිතන කියන දේ නව කර්ම. නව කර්ම හිතන කියන කරන දේ පෙනෙන දේට පතිත උනතුනේ කර්ම රැස් වෙන්නේ කියලා. අපි කියමු මේ සතිපට්ඨානේ වඩන්නෙම මගේ හිතින් කියින් කිරින් පුරාණ කර්මය මත පතිත නොවෙන්න දරන ප්‍රයෝගයක් මේ සතිපට්ඨානේ කියන්නේ. මේ විඥාණයට විපාක නාම රූප දෙක ඇසුරු වෙන්න නොදෙන ප්‍රයෝගයක් සතිපට්ඨානේ කියන්නේ. ස්පර්ශ ආයතන 6 මේ විඥාණයට තමන්ගේ සිතට ස්පර්ශ ආයතන 6 නොපිහිටන්න තව එක ප්‍රයෝගයක්. මේ ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6 අයිති ලෝකෙට මේ ස්පර්ශ ආයතන 6 අයිති මායයට, මායගේ ශේෂ්ත්‍රයට. මේ සතිපට්ඨානේ වඩන්නේ මායයට අහු නොවීමෙන්ද? සකුණග්ගි කියලා සූත්‍රයක් එහෙම තියෙනවා, හොඳට බලන්නකො. හැබැයි හොඳට එකක් හිතාගෙන අපිට හිතාගන්න පුළුවන්. දැන් අද අනුන් ඕනේ නැහැ. ඕගොල්ලෝ ඉන්න තැන ඕගොල්ලන්ගේ ඇහැට පේනනවා නේද? පේනනවද නැද්ද? පේනනවා. ඉන්න තැන ඇහැට පේනනවා. ඕගොල්ලොන්ට පෙනෙන තැන ඕගොල්ලෝ ඉන්නව නේද? තමන්ගේ ඇහැට පෙනෙන වටපිටාවේ තමන් ඉන්නවනේ. ඕගොල්ලොන්ට පෙනෙන තැන ඕගොල්ලෝ ඉන්නව, ඉන්න තැන පේනවා. ඔය ඇහැ අයිති මායයට. ඒ කියන්නේ මායයට ඕගොල්ලෝ ඉන්න තැන පෙනෙනවා. ඕගොල්ලෝ පෙනෙන මායයට පෙනෙන තැනකයි ඉන්නේ. අපි ඉන්න තැන මාර්යාට පෙනෙනවා, මාර්යාට පෙනෙන තැනකයි ඉන්නේ. මොකද ඒක සාක්ෂියක්, මම ඉන්න තැන මට පේනවා, මට පේන තැනකයි මම ඉන්නේ. ඒ පේන්නේ මේ ඇහැට, මේ ඇහැට පෙනෙන තැනක ඉන්නවා, ඉන්න තැන පේනවා. මේ ඇහැ සමානයි මාර්යා. මහණෙනි, ඇස මාර්යාගේ, රූපේ මාර්යාගේ කියලා කියලා තියෙනවා නේද බුදුරජාණන්සේ? හරි. එහෙනම් මේ ඇහැට පෙනෙන තැනක ඉන්නවා නම් ඉන්න තැන පෙනෙනවා. ඒ කියන්නේ අපි ඉන්න තැන මාර්යාට පෙනෙනවා, මාර්යාට පෙනෙන තැනක අපි ඉන්නවා. මාර්යාට අපිව පේනවා, දැන් අපිට මාර්යාව පේන්නේ නැහැ. තේරෙනවද? ඒ කියන්නේ ඕගොල්ලන්ට මේ ඇහැට පෙනෙන තැනක ඉන්නවා නම් ඉන්න තැන ඕගොල්ලන්ට පෙනෙන තාක් ඕගොල්ලෝ මාර්යාගේ ශේෂ්ත්‍රයේ ඉන්නේ කියන එක තේරුම් ගන්න. මම කියන හොඳ වටිනාම දර්ශනයක්, වටිනාම වටිනාම තැනක් මේ කියන්නේ. තමන් මාර්යා සතු ඉඩමෙද නැද්ද ඉන්නේ කියන එක බලාගන්න හොඳම සාක්ෂියක් අනුගෙනු තමන්ගේ ඇහැ. තමන්ගේ ඇහැ සමානයි මාර්යාගේ ඇහැ, මාර්යාගේ ඇහැ සමානයි තමන්ගේ ඇහැ. මේ මේ චක්සුසියයි මාර්යාගේ චක්සුසියයි එකයි, දෙකම ලෝකේ. මගේ ඇහැට පෙනෙනවා නම් යමක් මාර්යාගේ ඇහැටත් පෙනේ, මාර්යාගේ ඇහැටත් යමක් පෙනේ නම් මටත් පෙනේ. මට යමක් මේ ඇහැට නොපෙනේ නම් ඒක මාර්යාට පෙනෙන්නේ නැහැ. මාර්යාට යමක් නොපෙනේ නම් මට ඒක පෙනෙන්නේ නැහැ. මම කියන එක තේරෙයිද නැහැ? මම කියන්නම් හොඳ උපමාවකුයි කතාවකුයි එක්කම වෙලාව කියන්න. හරි, අපි මෙහෙම කිව්වොත් මේ ඉදිරියෙන් තියෙන ගඩොල් වලින් කරු බිත්තිය, දැන් අපි කියමු අපිට බිත්තිය පේනවා කියලා. පහු කාලෙදී ඔය බිත්තියේම නොයෙක් විදිහේ සායන් උදව් කරගෙන බිත්තියේ එක දසම මාත්‍රයක්වත් විවරයක් නොතියා ලස්සනම ලස්සන චිත්‍රයක් බිත්තියේ වැහෙන්නම ඇන්දෝ. අපි දැන් ඉස්සෙල්ලාම ගඩොල් වලින් කළ බිත්තිය මේ. පහු කාලෙදී මේ බිත්තියේ එකම චූටි සිදුරක්වත් විවරයක්වත් නොතියා සම්පූර්ණ වැහෙන්නම පිරෙන්නම චිත්‍රයක් ඇන්දෝ. දැන් ඇහින් බැලුව චිත්‍රය පේනවද නැද්ද? පේනවා. දැන් බිත්තිය පේනවද? නැහැ. බිත්තිය පේන්නේ නැහැ, මොකද චිත්‍රයට වැහිලා නිසා. චිත්‍රය පේනවා මොකද? බිත්තියට පිටින් තියෙන නිසා. හොඳයි, බිත්තියේ පෙනෙන චිත්‍රයේ ඇඳි වස්තුවක් අල්ලන්න කියලා අත දැම්මොත් චිත්‍රය තුල විද්‍යමාන වෙන ඇපල් ගෙඩියක් හරි කපුටෙක් හරි වතුර ටිකක් හරි අහුවෙයිද අපිට? එහෙනම් අත හැපෙන්නේ කොහෙද? බිත්තියේ. දැන් අත ගිහිල්ලා හැපෙනවා බිත්තියේ, චිත්‍ර අහුවෙනවද? නැහැ. ඇහෙන් බැලුවහම චිත්‍රය පේනවා, බිත්තිය අහුවෙනවද? නැහැ. ඇහෙන් බැලුවාම චිත්‍රය පෙනෙනවා, බිත්තිය පේන්නේ නැහැ. ඇල්ලුවොත් බිත්තිය අහුවෙනවා, චිත්‍රය අහුවෙන්නේ නැහැ. මේ බිත්තිය එහෙමම බිමට පෙරළුවොත් අපි බිමට පෙරළ ඕකුඩ ඇවිද්දොත් කකුල ගිහිල්ලා හැපෙන්නේ කොහෙද? බිත්තියේ. හැපෙන කකුල හැපෙන තැන පෙනෙනවද? දැන් චිත්‍රය ඇඳපු බිත්තිය උඩ නැවිදින්නේ. දැන් කකුල අපි දැක්කනේ චිත්‍රයේ හැට පෙනෙනවා, නමුත් බිත්තිය පේන්නේ නැහැ. ඇල්ලුවොත් බිත්තිය අහුවෙනවා, චිත්‍රය අහුවෙන්නේ නැහැ. හොඳයි, අතින් ඇල්ලපු එකයි පය වදින එකයි වෙනස්ද? බිත්තිය පෙරලලා බිත්තිය උඩ ඇවිදින්න ගියොත් කකුල ගිහිල්ලා හැපෙනවා. දැන් චිත්‍රයේ ඇඳපු චිත්‍රය තියෙන ඇපල් ගෙඩි වල වතුර වලවල් වලද කකුල පිහිරලා තියෙන්නේ? නෑ. එහෙනම් කකුල වදින්නේ කොහෙද? බිත්තියේ. දැන් කකුල හැපෙන දෙන ඕගලන්ට පේනවද? නෑ. ඕගලන්ට පේන්නේ චිත්‍රය නේද? පේන්නේ චිත්‍රේ අඩිය තියන්නේ බිත්තියේ. උත්තරයක් ලැබිලා තියෙනවා. ඇවිදින තැන පේන්නේ නැහැ, පේන තැන ඇවිදලා නැහැ කියන එක. ඕගොල්ලන්ගේ ඔය හැට අපේ මේ හැටම අපි ඇවිදින තැන පේන්නේ නැත්තම් පේන තැන ඇවිදින්න බැයි නම් මාරයටත් අපි ඇවිදින තැන පේන්නේ නැහැ, පේන තැන ඇවිදලා නැහැ. සතිපට්ඨානෙ වඩනවා නම් මාරයට අහුවෙන්නේ නැහැ කියලා කියන්නේ ඔන්න ඔය දර්ශනෙට අනුව ගියොත් අපි අහුවෙන්නේ නැහැ. අද අපි ඇවිදින තැන් අපිට පේනවනะ, පේන තැන ඇවිදිනවනะ, ඇවිදින තැන අපිට පේනවා, පේන තැන අපි ඇවිදිනව නේද? නමුත් යථාර්ථය ඇවිදින තැන පේනවා, පේන තැන ඇවිදිනවා කියලා හිතාගෙන ඉන්න හැම තැනකම තිබුණු ඇත්ත භිත්තිය සහ චිත්‍රයක තියෙන ධර්මතාව ඔබක ගනුදෙනුවක් නම් අපි හිටපු කිසිම තැනක් දැකලා නැත්තම්, දකින කිසිම තැනක ඉඳලා නැත්තම්, අපි පය ගහලා ඉන්නේ පටවිය නම්, පෙනෙන්නේ චිත්‍රයක් නම්, පෙනෙන කිසිම තැනක අපි ඉඳලා නැත්තම්, ඉන්න තැන පේන්නේ නැත්තම්, තමන්ට තමන්වත් හොයාගන්න බෑ ඉන්න තැන. ඇයි මේ පෙනෙන තැන, මේ පෙනෙන මම පෙනෙන තැන නෑ, මමත් නෑ, පෙනෙන දෙයක් නෑ. ඒ කියන්නේ පෙනෙන තැනක ඉන්නව නෙමෙයි නං, ඉන්න තැන පේන්නේ නැත්තම් මට මං කියලා පනව ගන්න බෑ. මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක දර්ශනයක් කියන්නේ තමන්ට තමන්වත් පනව ගන්න බැරි මට්ටමට යන්නේ දර්ශනේ ඒ තරම් තියුණු විදිහට. අපි මේ බුදුහාමුදුරගේ ධර්මයේ ශාසනයක හුරතල් වෙනවා කියලා මම හිතන්නේ. මේ ශාසනයේ ඉච්ඡරට තියුණු දර්ශන, ඒ කියන්නේ පුද්ගල භාවයකින් කියෝ කියෝ ඉන්න බෑ. නියම මේ දර්ශනේ ආවහම ඒ දර්ශනියටමයි පුද්ගල භාවය නැති වෙන්නේ. අපි අද මේ හොඳට මේ දර්ශනේ ඉගෙන ගත්ත තව පුද්ගලයෙක් බිහි වෙලානේ. හොඳට ස්කන්ධයන්ගේ උදේවැය දන්න පුද්ගලයෙක් බිහි වෙලා. නමුත් ස්කන්ධයන්ගේ උදේවැය දන්නා කමින් පුද්ගල භාවයයි නැති වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ සතිපට්ඨානේ වඩනවා නම් ඔන්න ඔය දර්ශනෙට එන්න ඕනේ. මං කිව්වේ එකයි, මං කතා කරන දහම් කරුණු ටිකක් ගැඹුරු ඇති. එතකොට ඇත්තටම සතිපට්ඨාන භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහායන මේ සතිපට්ඨානේ යම් කිසි කෙනෙක් අවුරුදු 7ක් වඩනවා නම් 6ක් මෙහෙම කියලා එපමණක් පැත්තකින් තැබේවා. යම් කිසි කෙනෙක් දින 7ක් වඩන්නේ නම් කියලා දේශනා කළේ ඒ තරම් තීව්‍ර දර්ශනයක් තියෙනවා මේ සතිපට්ඨානේට. නමුත් සතිපට්ඨානේ වැරදුනා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගේ වැරදුනා කියන එක. මම මේ කතා කරපු දර්ශනයට යන මාවත සතිපට්ඨානය පොඩ්ඩක් කියලා දෙන්නම්. සතිපට්ඨානේ කායගත සතිය වඩන හැටි. ඇත්තටම මේ සම්මා දිට්ඨියෙන් අනුග්‍රහය ලැබපු සම්මා වායාම සති කියන ධර්මතාවයක් වෙන්න ඕනේ. ඒ වායාම සති දෙකට සම්මා දිට්ඨිය අනුග්‍රහය නොලැබුවොත් ඒ වෑයම සිහිය කොහාට හැරෙයිද කියන එක කෙනාවත් දන්නේ නැහැ. වායාම සති කියන අංග ටික ලෝකෝත්තරම විතරක් නෙවෙයි යෙදෙන්නේ, ලෝකෙ තුල කුසලයේ කියන පැත්තකටත් යෙදෙනවා. නමුත් ඒක නිවනට අංගයක් වූ උත්සාහයක් සීයක් කියන එක එන්නේ නිවන පිළිබඳ දර්ශනයකින්. ඒ නිසා සම්මා දිට්ඨියෙන් අපිට ලැබුණා නම් ඉස්සෙල්ලාම මේක පුරාණ කර්මය, මේ නව කර්මය, නව කර්ම පුරාණ කර්මය මත පතිත වුණාමයි කර්ම රැස් වෙන්නේ කියලා. කර්ම නිරෝධයෙන් විමුක්තිය ස්පර්ශ කරන්න පුළුවන් නම් මගේ සිතින් කියින් කිරින් මේ ස්පර්ශ ආයතන 6 මත පතිත නොවුනොත් ඒකමයි කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා පෙනෙවුවා නම් අන්නේ සම්මා දිට්ඨියේ දර්ශනේ සාක්ෂාත් කරන්නයි කායගත සතිය තියෙන්නේ. හැම වෙලාවෙම තමන්ගේ මනසේ තියෙන අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගෙන සංස්කාරයන්ට අවිද්‍යාවෙන් ලබන ආශ්‍රවයට ඉඩ නොතබන එකයි සතිපට්ඨානෙන් කරන්නේ. ඒ අර්ථය බලාගෙන සතිපට්ඨානය වඩන්නේ ඒ අර්ථය නොවඩා ඒ අර්ථය නොදක මොන්නතරම් කුණු කොටස් බැලුවා කිව්වත් ධාතු කොටස් වශයෙන් බෙදුවා කිව්වත් අර්ථය වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට මම කිව්වොත් ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක චිත්‍රයක් දකිනකොට මට මිනිස්සෙක් කියන අදහසක් එනවා. දැන් මම අහගෙන තියෙනවා එතන චිත්‍රේ මිනිසයා කියන අදහස මගේ මනසේ තියෙන්නේ. මගේ මනසේ තියෙන මේ ගතිය චිත්‍රෙට පදිත වුණාම මට බාහිර චිත්‍රයේ සත්‍ය පුද්ගලයෙක් කියන දැක්මට එනවා. එදාට චිත්‍රේ වෙනස් වෙනකොට බාහිර රූපේ වෙනස් වෙනකොට සත්‍යයක් ලෙඩ වුණා සත්‍යයක් මරුණා සත්‍යයක් මහලු වුණා කියලා රූපයේ විරීම කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ විරීම හැටියට මට දුක් විඳින්න වෙනවා. එයා දුක දන්නවා දුකට හේතුවක් දන්නවා. මගේ මනසේ තියෙන ගතිය මේ රූපෙට පතිත නොවුනොත් ඒක රූපයේ දිරන බව මිසක කෙනෙක්ගේ මහලු බව වෙන්නේ නැහැ. ඒකත් දන්නවා. එහෙනම් සතිපට්ඨාණයෙන් කරන්නේ මොකද්ද? අපි නිකමට කිව්වොත් පෙනෙනවත් එක්කම මට කෙනෙක් කියලා එහෙ පෙනෙන්න කලින් පෙනෙන්න නොදී නැත්තම් එහෙම බලන එක වැරදි කියන එක පෙනෙන්න නෑ. එතන තියෙන්නේ ගඩොල් වැලි සිමෙන්තියක් කළ බිත්තියක් නේ. බිත්තියේ තියෙන තැනක පිහිටිවි වර්ණ ටිකක් නේ තියෙන්නේ කියලා ඇත්ත පෙන්නනවා. මොකද මේ ඇත්ත පෙන්වන්නේ ඒ ටික කෙනෙක් කියලා සිහි වෙන මගේ අදහස ඒ මත පතිත වෙන්න නොදෙන එකයි මේ කරන්නේ. ඒ වගේ ඕගොල්ලෝ මේ කායගත සතිය වඩන්නේ ඇයි? බහිද්ධාවා කායේ කායන පස්සේ විහෙරති. කෙස්ලොම් නියදත් හම්මස් නහර මේ කුණුප කොටස් ටිකකින් යුක්ත කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපය දකින්නකොට මට කෙනෙක් කියන අදහස එනවනම් මගේ කෙනා කියන අදහස ඒ රූපේ මත ආපහු පතිත වෙන්න ඉස්තරලා පතිත වෙන්න නොදෙන්නයි මේ කරන්නේ. මගේ හිතේ තියෙන නව කර්ම මේ පෙනෙන පැත්තට ගැට ගැහෙන්නේ නැති වෙන්න මේ උපාය නෑ. එතන තියෙන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියද තම්මස් නහරාදී මේ කුණුප කොටස් ටිකක්නේ කියලා බලනකොට ඒ රූපේ කෙනෙක් කියලා බලන මිම්මයි මේ වීගී යඩුවේ. තමන්ගේ මනසෙන් බාහිර රූපයට නැමෙන්න තියෙන ගතිය අපි නිකමට කියමු ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තියත් ඒකේ ඇඳපු චිත්‍රයටත් අපි ස්කන්ධ කියලා කිව්වොත් රූපස්කන්ධය කියලා කිව්වොත් ඒක දකිනකොට පුද්ගලයේ කෙනෙක් කියලා සිහි වෙන පුද්ගලයේ කෙනෙක් කියලා සිහි වෙන ගතියට උපාදානය කියලා කිව්වොත් අත්වාද උපාදානය කියලා කිව්වොත් මොකද ඔය ගතිය එන්න බලන්න පත්‍ර කඩදාසියක තිබුණත් මට කඩදාසිය තින්ද ටික පේන්නේ නැහැ කෙනෙක් කියන අදහස සිහි වෙනවා. ඔය හැඩේ වීඩියෝ පටයක තිබුණත් දකිනකොටම කෙනා කියන අදහස සිහි වෙනවා. වීදුරුවක කණ්ණාඩියක ඔය හැඩේ තිබුණත් දකිනකොට කෙනා කියන අදහස සිහි වෙනවා. කනබුන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටික තියෙනකොටත් මේ හැඩේ දකිනකොට කෙනෙක් කියන අදහස සිහි වෙනවා. හොඳට පෙනෙනවා මේ හැඩේ දකිනකොටම කෙනා කියන අදහස එනවනම් එහෙනම් මේ අදහස රූපවලටයි තියෙන්නේ. මොකද මේ රූපේ දකින්න කොටත් කෙනෙක් කියන පුද්ගලයෙක් කියන අදහස එනවා. ඔය හැඩේම පත්‍ර කඩදාසියක තිබ්බත් එනවනම් වීඩියෝ පටියක තිබ්බත් එනවනම් වීදුරුවක් තුල තිබ්බත් එනවනම් රූප දකින්නකොට මානසික සිහිවීමක් කියන එක පේනිනවා නේද? එහෙනම් පත්තර කඩදාසියටත් ඒකේ තියෙන චිත්‍රයටත් අපි රූපස්කන්ධ කිව්වොත් ඒක දකිනකොටම කෙනෙක් කියන අදහසට උපාදානය කියලා කිව්වොත් ඒකට අපි කියනවා සත්ව පුද්ගල කියන හිතට අත්වාද උපාදානය කියලා. උපාදානය කියන්නේ මනසේ සිතේ ඇති වෙන ගතියක්. දැන් මගේ උපාදානය අර රූපෙට බහලන්න පුළුවන් නිසා සුදුසු නිසා අර රූපේ නම් කරනවා උපාදාන ස්කන්ධය කියලා. ඒ ස්කන්ධය මගේ මනසේ උපාදානය, මගේ උපාදානයට සාපේක්ෂව අර රූපෙට නමක් ලැබෙනවා. මොකද්ද? උපාදාන ස්කන්ධය කියලා. මගේ උපාදානය බහලනවා මගේ මනසේ තියෙන සත්වය පුද්ගලයා කියන හැඟීම මම අර රූපෙට බහලන නිසා උපාදාන ස්කන්ධය කියනවා. දැන් මගේ මනසේ තියෙන සත්ව පුද්ගල හැඟීම අත්වාද උපාදානය. මේ උපාදාන වශයෙන් උපාදානයෙන් අර රූපේ ගත්තහම, උපාදාන වශයෙන් රූපේ ගත්තහම මේ රූපය කෙනෙක් කියලා ගත්තොත් මම මගේ සිතේ තියෙන උපාදාන ගතියෙන් අර පත්‍ර කඩදාසියේ තියෙන වර්ණ සටහන මගේ දකිනකොට මගේ මනසේ උපාදානයේ යෙදෙනවා. ඒ උපාදාන විසින් මම මේ රූපය ගත්තොත් මට පෙනෙන්නේ ඒ රූපය කෙනෙක්ගේ රූපයක් වගේ. ඒකයි අපි උපාදාන වශයෙන් අරගෙනයි මේ ලෝකෙ තියෙන්නේ. එතකොට රූපයට කියනවා ස්කන්ධ කියලා. පත්‍ර කඩදාසිය හෝ කඩුවැලි සිමෙන්තියෙන් කළ චිත්‍රයට අපි ස්කන්ධ කිව්වොත් ඒ රූප දකිනකොට පුද්ගලයේ කෙනෙක් කියන හැඟීමක් ඇති වෙනවා නම් ඒ හැඟීමට කියනවා අත්වාද උපාදානය කියලා. ඒක මානසික. මේ උපාදානයෙන් මේ ස්කන්ධ ටික ගත්තොත් මගේ මනසේ තියෙන මිනිස්සයා පුද්ගලයා කියන අදහසින් මට පෙනෙන රූපයට බැහැලුවොත්, පෙනෙන රූපය ගත්තොත් උපාදානයේ උපාදාන ස්කන්ධයට බැහැලුවහම මොකද වෙන්නේ? නිර්මාණය වෙන පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ. පංච උපාදාන ස්කන්ධ දුක හැදිලා සත්වයේ ඉපදීම නිසා, ලෙඩවීම නිසා, මහලු වෙච්ච නිසා, මරණය නිසා දුක් විඳින්න වෙයි. ඒ අරමුණේ නම් ඕගලන්ට ටිකක් යන්තම් හරි ප්‍රකටයි. නමුත් ඒ දශමයක්වත් වෙනස් නැහැ. ඒ සිද්ධියමයි ගඩොල් වැලි සිමින්තියෙන් කළ තැනක ඇඳි චිත්‍රයයි කෙස්ලොම් නියද ධම්මස්නහර කියන මේ බිත්තියේ ඇඳි මේ සටහනයි. වෙනසක් නැහැ. ඔය රූපයේ දකිනකොටම අපේ මනසේ මේ කෙනෙක් කියන හැඟීම ඇති වෙලා තියෙන්නේ. මේ රූපෙද කියනවා මහභූතසා උපාදාය රූපවලට රූපස්කන්ධ කියලා. ඒක දකිනකොට කෙනෙක් පුද්ගලෙක් කියලා හිතෙන ගතියට, මොකද මේ රූපේ කෙනෙක් හින්ද කෙනෙක් කියලා හිතෙන නෙමෙයි. ඔය හැඩේම බිත්තියේ තිබුණත් මට ওই විදිහටම කෙනෙක් හිතේ. ඔය හැඩේ පත්‍ර කඩදාසියක තිබ්බත් කෙනෙක් හිතේ. ඔය හැඩේ වීඩියෝ පිටියක තිබ්බත් කෙනෙක් හිතේ. එහෙනම් තේරෙනවා රූප එකක්වත් කෙනා නෙමෙයි, රූප දකිනකොට කෙනා කියන අදහස ඇති වෙලා. කෙනා කියන කත්වද උපාදානේ. උපාදාන වශයෙන් ස්කන්ධේ උපාදාන වශයෙන් ගන්නවා මම. මේ කෙනෙක් පුද්ගලෙක් කියන අදහසින් මම මේ රූපය ගත්තාම, රූපය දිහා බැලුවොත් ඇත්තට මම පරිහරණය කරලා තියෙන රූපය නෙමෙයි, උපාදානයයි පරිහරණය කරන්නේ. උපාදානයෙන් ගත්තේ මම. කෙනා කියන අදහසින් මේ රූපයක ගනුදෙනු කරලා තියෙන්නේ. අදහසයි මෙතන තියෙන්නේ. එතකොට මට පෙනෙන්නේ මේ රූපයේ කෙනෙක් වගේ. නිර්මාණය වෙන මේ ස්කන්ධයන්ට උපාදානය බැහැලුවහම පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියන එක ඇදිලා ජරා මරණ දුක විඳින්න. දුකට හේතුව මොකද්ද? මේ තණ්හා උපාදානය. මෙතන තියෙන කෙලෙස් තණ්හා උපාදානිය නැති වුණොත් මේ රූපේ ආරම්භය කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීම මේකට බැහැලුවේ නැත්තම් සත්ව පුද්ගල භාවයෙන් එන දුක නැහැ. සතිපට්ඨානෙන් කරන්නේ මොකද්ද? නච කිංචි ලෝකේ උපාදීයති. ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් ගන්න දෙන්නේ නැහැ. මේ රූපේ කායගත සතිය බලමින් රූපේ ඇත්ත ඇති හැටි බලනවා. බලලා උපාදාන වශයෙන් ගන්න දෙන්නේ නැහැ කෙනෙක් කියලා. මගේ අත්වාද උපාදානෙට ඉඩ දෙන්නේ නැහැ. කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් හම්මස්නහර ඇට ඇට මිදුළු වලින් යුක්ත මේ රූපය කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ කියන එක පෙන්නනවා. කෙනා කියන එකෙන් ගන්න දෙන්නේ නැහැ. උපාදාන වශයෙන් ගන්න දෙන්නේ නැහැ. නච කිංචි ලෝකේ උපාදීයති. මේ ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් ගන්න දෙන්නේ නැහැ. බහිද්ධාවා කාය කායන පස්සේ විහෙරති. බාහිර සත්ව පුද්ගල භාවයෙන් හම්බ වෙන හැම රූපයකම ඇත්ත පෙන්න පෙන්න ඇත්ත පෙන්න පෙන්න කායගත සතින් ඇත්ත පෙන්න පෙන්න කරන්නේ මොකද්ද මේ? ඒ රූපයේ මෙබඳු ඇත්තක් කියන එක දන්නවා පුද්ගලයේ කෙනෙක් කියලා හිතලා ඒ පැත්තට නමන්න දෙන්නේ නැහැ. උපාදාන වශයෙන් ගන්න දෙන්නේ. ඊට පස්සේ තමන් කියන එකත් එහෙමයි. කෙස්ලොම් නියද ධම්මස්නාහයෙන් හැදුණු කුණප කොටස් ටිකෙන් යුක්ත මේ පෙනෙන හැඩසටහන ස්කන්ධ මම කියලා හිතන එක ඒද පුද්ගල භාවයට ඇවිත් අත්වාද උපාදාන. මම කියන උපාදානය අත්වාද උපාදානය මේ රූපෙට බැහැලුවාම මේ කය මගේ වෙලා පංච උපාදාන කන්ද දුක්ඛ නිර්මාණය වෙලා දුකට හේතුව මොකද්ද? මම උපාදානය තණ්හාව. මේ තණ්හාව උපාදානය නැති වුණොත් මේ කය මමයි කියන තැනින් විදිහට දුක නැහැ. ඒ හින්දා කායගත සතියෙන් කරන්නේ මොකද්ද? නචකින්ච ලෝකේ උපාදීයති. ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් ගන්න මේ කය මම මගේ කියලා ගන්න දෙන්නේ නැහැ. මේ අත මගේ, කකුල මගේ, ඔළුව මගේ කියලා මේ රූප එකක මගේ කියලා ගන්න දෙන්නේ නැහැ. කායගත සතියේ කුණප කොටස් ටිකක් තියෙන්නේ, කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ, ධාතු වශයෙන් බලලා කනබුන ආහාරයෙන් හැදිලා තියෙන කියලා බලන්නේ මොකටද? උපාදානය පතිත නොවෙන්නයි මේ බලන්නේ කියන උත්තරේ දෙන්න ඕනේ. ඔය උත්තරේ නැතුව මගේ ඇඟ හැදිලා තියෙන කෙස්ලොම් නියදස් වලින් කියලා බැලුවට හරියන්නේ නැහැ. ඒතකොට වෙන්න තියෙන ටික ඔක්කොම වෙලා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ උපාදාන වශයෙන් නොගණ්ඩයි සතිපට්ඨානෙ තියෙන්නේ. නචකින්ච ලෝකේ උපාදීයති. මේ විදිහට මෙන්න මේ විදිහට බලනකොට මොකද වෙන්නේ? කාලයක් යනකොට සතිපට්ඨානෙ වඩනකොට කායගත සතිය වඩන්න 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 උපාදාන වශයෙන් ගන්න එකයි නැති වෙන්නේ. අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ මේ ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදිච්ච තැන. එතකොට මේ පැත්තේ මහ භූත සහ උපාදාය රූපයි කියන එක හොඳටම එළඹ සිටිනවා නම් සක්කායට හිත නැමුවත් නැමෙන්නේ නැහැ. සක්කාය නිරෝධයට හිත නමද්දී ඒක පිළිගන්නවා කියලා කියන්නේ. අද අපි සක්කාය නිරෝධයට බලද්දී ඒකට හිත නැමෙන්නේ නැහැ. සක්කායට නමුවම හිත පිළිගන්නවා. ඒ කියන්නේ මේ රූපේ කෙනෙක් කියලා බැලුවොත් හිත හොඳට පිළිගන්නවා. සක්කාය පිළිගන්නවා. නමුත් කුණප කොටස් ටිකක් තියෙන තැනක කෙනා කියන අදහස තමන්ටයි ඇති වෙන්නේ කියලා සක්කාය නිරෝධයේ ස්කන්ධයිනි උපාදානයේ දෙක කඩලා පෙන්වුවට පිළිගන්නේ නැහැ. බෑ, සක්කාය නිරෝධයට හිත නැමෙන්නේ නැහැ. යම් දවසක් තියේ සක්කායට හිත නැමුවත් නැමෙන්නේ නැහැ. සක්කාය නිරෝධයට හිත නමනකොට හොඳට හිත පිළිගන්නවා. ඒ කියන්නේ ගඩොල් වල සිමෙන්ති දිහා කඩුල් වල සිමෙන්ති චිත්‍රකෝ කියන එක හොඳට පිහිටියාම මම කෙනෙක් කියලා ඒක හිතන්න හැදුවත් හිත පිළිගන්නේ නැහැ. ගඩොල් වල කෙනෙක් වෙන්නේ නැහැමනේ කියන එකෙන් හිත බැහැර කරනවා. ඒක කෙනෙක් නෙමෙයිනේ, ගඩොල් වල සිමෙන්තිනේ කිව්වම හොඳට හිත පිළිගන්නවා. ඒ වගේ කුණප කොටස් ටිකක් තියෙන කනබුනාහාරින් හැදුණු රූපයක් මේක කෙනෙක් නෙමෙයිනේ කිව්වම ඒක හොඳට පිළිගන්න දවසක් තියේ. මේක කෙනෙක් කියලා බලද්දී හිත පිළිගන්නෙම නැති තැනකට එනකන් එනවා. ඔන්න ඔයදාට කියනවා එයා සක්කාය නිරෝධයට හිත නැමිලා සක්කාය සමුදයෙන් හිත දුරු වෙලා කියනවා. සක්කාය නිසා එන වෙහෙසක් දැවිල්ල දුකක් එයාට නැහැ. පංච උපාදානස්කන්ධ දුක්ඛ නැහැ. එතනින් ආපු උත්තර ටිකමයි මේ කර්ම පරියායේ තියෙන දැන් තමයි එන්නේ. සතිපට්ඨානෙන් කරන්නේ පුරාණ කර්මයේ පැත්තේ ඇත්ත බල බල ඇත්ත පෙන්වන්නේ. කෙස්ලොම් නියද ධම්මස් කියලා කනබුන ආහාරයෙන් හැදුණේ කියලා පෙන්වන්නේ නව කර්ම ඊට බැහැගන්න එක වළක්වන්න. මෙතන මෙහෙම ඇත්තක් නම් තියෙන්නේ මම කෙනෙක් කියලා හිතුවත් කෙනෙක් වෙන්නේ නැහනේ. යම් දවසක් තියෙනවා හිත සමාධි වුණාම හිතන කියන කරන දේ අයිතිම නැහැ කියලා. ඒකයි සම්මා දිට්ඨිය දැනගෙන සතිපට්ඨානෙ තියෙන මේ සම්මා දිට්ඨියට එන්න මග. ඔය ඇත්ත දන්නේ නැතුව අපි සතිපට්ඨානෙ වැඩුවොත් වැඩුවා කියලා කවදාවත් මාස්ත්‍රයක් වෙන්නේ නැහැ. හැබැයි මට එකම එක කාරණාවක් තේරෙනවා. එක කාරණාවක් මතක් කරන්න කැමතියි මම. ඒක යමක් මතක් කරන එක අයිතියක් තියෙනවනේ කාටද නේද? මට බයින්න නම් එපා මේ බන වෙනස් කරනවා කියලා. නමුත් මම බුද්ධියක් තියෙන නුවණක් තියෙන කාටත් බලන්න කියන කාරණාවක් පෙන්නනවා. මේ අර්ථ වැරදුනේ ඇයි කියන එක හිතන්න. ඇයි එදා සතිපට්ඨානේ වැඩුවා නම් ඔක්කොම එක තැනක ඔක්කොම සම්මාදි සතිපට්ඨානේ අවසන් උනේම සම්මාදිටියෙන්. ආයේ සතිපට්ඨානේ වඩලා අහකට යන්නේ නැහැ. හාමුදුරනේ මම දැන් කුණුප කොටස් බැලුවා දැන් මොකද කරන්න ඕනේ කියන උත්තරයක් එන්නේ වෙන්නේ නැහැ. මොකද කලම යාට උත්තරේ දීලයි. ඔයා මේක කරන්නේ මේකටයි. උපාදානයන්ගෙන් ආශ්‍රංගේ හිත මිදීම සඳහා මේක කරන්න ඕනේ කියලා දර්ශනෙ දීලයි මේක කළේ. නමුත් අද ඒව නැහැ. අද බණ භාවනා කරන තැන් ගත්තොත් නිවන් මග දහතනක් නම් දහ ආකාරයක. ඇයි මේ මුනේ? එක තැනක වැරද්දෙන් කියන එකක් වෙන්නේ මට. මේ වැරද්ද අද අපි ඉන්න අයගේ දැනුම් පරාසය නෙමේ තියෙන්නේ. මේ කිසිම තැනක භවනා ක්‍රමයක් වැරද්දකින් පණවනවන මේකේ වැරද්ද අද මේ දන්න අද මේ කියන අද මේ ඉන්න අයගේ තුරුලෙ නෙමේ තියෙන්නේ. මේ වැරද්ද බොහෝ කාලයක අතීතයකට දිව යන වැරද්දක්. පටිච්ච සම්පාදයේ වැරද්ද කියලා මට පේන්නේ අද. මම මට නම් අලුත් නැහැ. නමුත් ලෝකෙට අලුත් අදහසක් මම ඉදිරිපත් කරනවා. ලෝකෙට මම සූත්‍ර ටිකක් කියනවා. මෙන්න මේ සූත්‍ර ටික ඉතාමත් විවේකී බුද්ධිමත් මනසකින් බලන්න තමන් තුළ මෙතෙක් ඉගෙනගත් දැනුම් සම්භාරයක් ඔළුවේ පුරවගෙන ඒ දැනුමෙන් මේ දිහා බලන්න නැතුව මම මේ වෙලා තියෙද දන්නේ නැහැ. මම අද මේ පොතත් අරගෙනම ආවේ ඕක ගැන පොඩ්ඩක් කියලා දෙන්න. පටිච්ච සම්පාදේ මේ තියෙන වැරද්ද හැදුවේ නැත්තම් මට පේනවා මේක ලොකු වැරද්දක් කියන එක. මේ වැරද්ද හැදුන් නැත්තම් නිවන් දකින්නවා කියන එක ගැන බොරුවට උත්සාහවත් වෙන්න එපා කියන එකක් මතක් කරනවා මම. ඇත්තටම තියෙන විදිහකට කාලා බීලා යමු. මේ වැරද්ද හැදුනොත් නිවන් දැකීම පිළිබඳව අමුතුවෙන් විතර්ක උපදවන්නත් ඕනේ නැති වෙයි. ඒ දර්ශනේ නැඹුරු වෙන්නෙම නිවරට. අපි නිකමට මම මේ සූත්‍රය ගොඩක් දිගයි. පොඩි අදහසක් වශයෙන් මම ඉදිරිපත් කරන්නම්. ඇත්තටම මමත් විස්තර කළ තියෙන ඉස්සර අපිට එකපාරට සමාජයක් ලෝකයක් අභිවහා බව යන්න බෑ. ලෝකේ තියෙන දේට අනුවයි අපි ඇත්ත බලන්නේ. ලෝකේ තියෙන දේකුයි හිතන්නේ. නමුත් මේ ස්පර්ශ ආයතන හයම පරිහරණය නොකර ස්පර්ශ ආයතන හයෙන් කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදිච්ච විමුක්ති මනසක දර්ශනය මට ආවට පස්සේ ඒ දර්ශනයට සාපේක්ෂව මට තේරුණා මේ පටිච්චසමුප්පාද සිද්ධිය වැරදි කියලා. මං හැම දිනකටම එක කාරණාවක් මතක් කරන්නම්. සංයුත්ත නිකායේ නිධාන වර්ගයේ පොඩ්ඩක් බලන්න පටිච්චසමුප්පාදය ගැන තියෙන දේශනා තියෙනවා. ඒකෙන් පරිවිමර්ශන සූත්‍රය වගේ සූත්‍ර හොඳට බලන්න. පටිසම්භිදා මග්ගේ ඥාන කතා වල ධම්මටිති ඥානෙ නැත්නම් පච්චේ පරිග්ගහ ඥානෙ බලන්න පටිච්චසම්පාදය මෙනෙහි කරන්න පෙන්න නැහැටි. ත්‍රිපිටකයේ පෙන්නනවා පටිච්චසමුපාදය අංග 12ක් තියෙයි. මේ අංග 12 තුන් කාලෙන් සම්මර්ෂණය කළ යුතුයි කියලා. පටිච්චසමුපාදයේ අංග 12 තුන් කාලෙන් සම්මර්ෂණය කළ යුතුයි. කොට්ටාස හතරකින් බැලිය යුතුයි. ආකාර 20කින් බැලිය යුතුයි කියලා පෙන්නනවා. නමුත් ඒ අද දවසේ අපි හිතාගෙන ඉන්න ආකාරයට නම් නෙවෙයි. අද දවසේ අපි පටිච්චසමුපාදයේ දන්නා ක්‍රමයට නිවම්මකින් ඇහැකටම යන විදිහට මේ පටිච්චසමුපාදය අද ලියවිලා තියෙන්නේ. පටිච්චසමුපාදයේ අර්ථය ලියවිලා තියෙන්නේ. ඒක කියන්නේ ධර්මයේ තේරුනොත් මම නෙමෙයි ඕගොල්ලෝ. මේ පොත බලන්න ධම්මටිති ඥානය ගත්තොත් ඒකයි මම මේ තැන් කියන්නේ ඕගොල්ලන්ට බලන්න. පටිච්චසමුපාදයේ අංග 12 තුන් කාලෙන් බලන්න. දැන් අද අපි දන්න හැටි ගමු. අංග 12 තුන් කාලෙන් බලන ඕනේ අපි. අවිද්‍ය සංඛාරය පෙරයි, විඥාන ආමෘතලයන් පස්සේ විතරයි, තණ්හා උපාදාන වර්තමානයි, ජාති ජරා මරණ අනාගතයි. නමුත් පිළේ පෙන්වන්නේ එහෙම නෙමෙයි. අංග 12 තුන් කාලෙන් බලන්න සත්‍යත්‍ය ඥානයක් වෙන විදිහට. ඒක නෑ. ඊට පස්සේ සංයුත්ත නිකායේ දෙකේ ද්විතීයි ඥානවත්තු සූත්‍රය බලන්න. පටිච්ච සම්පාදයේ ගැන යම් කිසි කෙනෙක් දැනගන්න නම් පටිච්ච සම්පාදයේ ආරම්භය සත්‍යත්‍ය ඥානයක් තියෙන ඥානවල 77ක් එන්න ඕනේ. අපි නිකමඩ කිව්වොත් අංග 12 තුන් කාලෙන් බලන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේ පෙන්නනවා මහන්නේ අතීතේදිත් අවිද්‍යාව නිසාම සංඛාර වුණා. වර්තමානත් අවිද්‍යාව නිසාම සංඛාර වෙනවා. අනාගතේටත් අවිද්‍යාව නිසාම සංඛාර වෙනවා කියලා බලන්න. අතීතේදිත් සංඛාරය නිසාම විඥානය වුණා. වර්තමාන සංඛාර නිසාම විඥානය වෙනවා. අනාගතේට සංඛාර නිසාම විඥානය වෙනවා කියලා බලන්න. අතීතේදිත් විඥානය නිසාම නාම රූප වුණා. අදද විඥානය නිසාම නාම රූප වෙනවා. අනාගතයටත් විඥානය නිසාම නාම රූප වෙනවා කියලා බලන්න. අතීතයේදී නාම රූප නිසාම සලායතන වුණා. අදද නාම රූප නිසාම සලායතනය වෙනවා. අනාගතයේදී නාම රූප නිසාම සලායතන වෙනවා කියලා මේ අංග 12 තුන් කාලයෙන් බලන්න කියලායි පෙන්වන්නේ. 12 ඇතුලේ තුනට කඩන්න කියන එකක් නෙවෙයි. මේකෙන් පෙන්නනවා ඉතාම තියුණු දර්ශනයක්. අද මේ මුළු ජීවිතේම පටිච්චසමුපාද අංග 12ම පෙන්වන්නේ අපේ 12ම අපේ ජීවිතය තුළ යෙදෙන ඉතාම ගැඹුරු දර්ශනයක් බුදුදහමෙන් පෙන්වන්නේ. අතීතයේදීත් මේ වැරද්ද හදන්න නැතුව මෙන්න මේ වැරද්ද තිබුණ නිසායි අද මේ විදිහට වෙන්නේ. අද මේ වැරද්ද හදන්න නැතුව මේ විදිහට වුණොත් අනාගතයට මෙහෙම වෙනවා කියලා මෙන්න මේ වැරද්දයි පෙන්වන්නේ. පටිච්චසමුපාද විභංගය ගන්න. අපි පටිච්චසමුපාදයේ පොඩ්ඩක් ගවේෂණය කළොත් අවිද්‍යාපච්චය සංඛාරා කියනකොට ඔය දැන් අපි කතා කරපු සංඛාර පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනිච්ඡාපි සංඛාර කියන එක. මේ සංඛාර නැත්තම් කර්ම. මේ කර්ම ඇති වෙන්න පුළුවන් තැන් මොනවද? තැන් කීයක් තියේද? තැන් හයක් තියෙනවා. කර්ම ඇති වෙන්න පුළුවන් මොකද්ද? රූප බලාගෙන සද්ද රූප ආරමණංව සද්ද ආරමණංව ගන්ධ ආරමණංව රස ආරමණංව පොට්ටබ්බ ආරමණංව ධම්ම ආරමණංව මේ කර්මය ඇති වෙන්න පුළුවන් මේ ආයතන හය බලාගෙන. හොඳයි, ඊට පස්සේ පටිච්ච සම්පදායේ සංකාරපච්චය විඥාන කියනොත් විඥාන කීයක් වෙන්නවද? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන හයක් වෙන්නවනේ. නමුත් අපි කතා කරන්නේ එකම සිතක් ගැන විතරයි, ප්‍රතිසන්දි සිතක් ගැන විතරයි සංකාරපච්ච විඥානම් කියලා. නමුත් පෙළදහමේ කතා කරන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන හයක්. විඥානපච්ච නාම රූපං කියනකොට අත්ති නාමං අත්ති රූපං තත්තකතමං රූපං කියලා චක්කායතනං රූප රූපායතනං සෝතායතනං සද්දායතනං ගාහනායතනං ගන්ධායතනං කියලා රූප ටිකයි වේදනා සංඥා චේතන පස්ව මනසකාරෝ කියලා නාමයි. ඉදං උච්චති නාම රූපං. නාම රූපච්ච සලායතනං කියනකොට චක්කායතනේ සෝතායතන ගාහනායතන ජීවායතන කායායතන මනායතන දැන් මේ ප්‍රතිසන්දියක්ද පෙන්වන්නේ ජීවිතයක පැවැත්මද කියන එක බලන්න. ඊට සලායතන පච්ච පස්ව කියනකොට චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාහන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස. පස්සපච්චය වේදනා කියනකොට චක්කු සම්පස්සයෙන් උපම් වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාහන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. තණ්හා කියනකොට රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා තණ්හා. උපාදානය කියන එකට නම් පෙන්වනවා කාම, දිට්ඨි, අත්වාද, සීලබ්බත. ඊට පස්සේ භවය. මෙන්න මේ පටිච්චසම්පාද සිද්ධියේදී ඇත්තටම මට එකම එක දෙයක් පේනවා. ප්‍රතිසන්දිය නැත්තම් උප්පත්තිය කියන එක අයිති. ඒකයි මම මේක මගේ අදහසක්. නමුත් ඕගලන්ට බලන්න පුළුවන් තමයි මම තාම ඍජුව කියනවා නෙමෙයි. මොකද පරේෂණ මට්ටමේ තියෙන පරේෂණ නෙමෙයි මට මේක ජීවිතේට මට විශ්වාසයි. නමුත් ලොකු වෙනස්කමක් ඇති වෙන තැනක් ශාසනයක. ගොඩාක් හිතන්න වෙන තැනක්. ලොකු වගකීමක් ගන්න වෙන තැනක්. ඒ හින්දා මං අදහසක් හැටියට ඉදිරිපත් කරන්න තාම බයයි. මොකද මගේ ජීවිතේ නම් පිළිහිලා තියෙන්නේ මේ උත්තරේ මතමයි. ඒක වෙනසක් නැහැ. මොකද මේ විමුක්ති මනස ලබන්න බෑ වෙන තැනකින් කියන එකකින්. මේ දෝෂේ තේරුනේම මේ දර්ශනය නිසා. එතකොට මට තේරෙන්නේ ප්‍රතිසන්දිය කියන එක පනවන්න පුළුවන් සංකාරපච්චය විඥාන කියන තැනින් නෙවෙයි. බහුපච්චය ජාති කියන තැන. බුදුරජාන් වහන්සේ උප්පත්තිය පනවලා තියෙන්නේ බහුපච්චය ජාති කියන තැන. තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායි ජාති සංජාති කියලා උප්පත්තිය පැනවුවා නම් ජාතියට හේතුව මොකද්ද? භවය කියන තැනක් හම්බ වෙන්නේ. අපි නිකමට හිතන්න ප්‍රතිසන්දි වශයෙන් විඥානේ බැසගෙන නාම රූප වල ආයතන හැදලා ස්පර්ශ වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා බහුපච්චය ජාති කියන තැනට. ඔය ටික ඔය මට්ටම ද්වාර විමුක්තයි. අපි කිව්වම අපි උපන්නා නම් අපි මෙහෙම ගත්තොත් ඇත්තටම ඇහැ කියන එක හදාගන්න කන නාසය හදාගෙන ඉපදුණු අපිට දැකපු රූප තියෙනවා කියන දැනුමක් අද තියෙනව නේද? කොහොමද මේ දැනුම ඇති වුනේ? දැනුමක් ඇති වුණා නම් අහේතුක අප්‍රත්‍යක ඇති වෙන්න බෑ. ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවනේ නේද? මොකද්ද ඒ ක්‍රමේ? දැකපු රූප ඇති බවට ඉතුරු වුණා නම් බාහිර ඕගොල්ලෝ දැකපු ඕගලන් ගෙදර සී කරන්න පුළුවන්ද බෙයිද? පුළුවන්. දැකපු රූප තියෙනව නම් තියෙන්න හේතුවක් තියෙන්න ඕනේ නේද? ඊගවට අහපු සද්දත් නැද්ද ඕගලන්ගේ බාහිර? අහවල් ගායකයාගේ හඬ, අහවල් ගායිකාවගේ හඬ, අපේ අම්මගේ කටහඬ, අපේ අප්පච්චිගේ කටහඬ මෙහෙමයි කියලා කටහඬවල වල මතක නැද්ද ඕගලන්ට? තියෙන සද්ද තියෙනවනේ. ගඳ සුවඳ ගැන මතක නැද්ද? කැවුම් සුවඳ මෙහෙමයි, කෝපි සුවඳ මෙහෙමයි කියලා ගඳ සුවඳ ගැනත් මතක තියෙනව නේද? රසවල් ගැන මතක නැද්ද? තියෙනවා. කයට ගැටුණු ස්පර්ශයන් ගැන මතක නැද්ද? හිතෙන් හිතන දේවල් ස්පර්ශ ආයතන 6 බාහිර ස්පර්ශ ආයතන 6 ගැන ඕගොල්ලන්ට නිමිති තියෙනවා නම් බාහිර ඇති බවට ඔය හම්බ වෙන එකටයි භවය කියලා කියන්නේ. ඔය භවයේ හිටියේ මොකටද? ඔය භවය ඔය මට්ටම තිබුණු තිපදීම නතර කරන්න බෑ. භවපච්චය ජාති. gedara කියන දැනුම තිබුණොත් ඒක හොයාගෙන යනවා කියන එක නතර කරන්න බෑනේ. යනවා. මේ වගේ මේ හැම දෙයක්ම ඇති බවට නිමිති තිබුණොත් ඕකටයි භවය කියන්නේ. ඔය මට්ටම තිබුණොත් ඉපදීම නවත්තන්න බෑ. ඒකයි මේ ඉපදීම අපි උපන්නා නම් ඉපදීමට හේතුව මොකක්ද කියලා විමසීමකට ලක් කළොත් පෙර ජීවිතේ භවය මේ වගේ තියෙනවා ඉන්නවා කියලා මනසේ ඔය වගේ වටපිටාව කදාගෙන තිබුණ එකයි මේ ඉපදෙන්න හේතුව. භවයට හේතුව මොකද්ද? මේ විපාක ස්කන්ධ ටික මම උපාදාන වශයෙන් කාම දිට්ඨි අත්වාදී කියන උපාදාන වශයෙන් මේවා ගත්තට පස්සේ මේ ස්කන්ධ ටිකට උපාදාන වශයෙන් නැමිලා හිටපු හිඳයි අහකට ගියත් ඇති බවට හිටින්නේ. භවයට හේතු උපාදාන. උපාදානට හේතුව මොකද්ද කියලා හොයන්න ගියොත් තණ්හාව. තණ්හාවට හේතුව මොකද්ද කියලා අහුවොත් සැප වේදනාව ලං කරගන්න දුක් වේදනාව අයින් කරගන්නයි මේ තණ්හාව යෙදිලා තියෙන්නේ. සැප වේදනාවට විතර නෙමෙයි ගහගන්නේ. දුක් වේදනාව අයින් කරගන්නත් ගහගන්නවා. වේදනාපච්චය තණ්හා. සැපය කියලා කතාවක් නැහැ. තණ්හාව කියලා යමක් තියෙනම් වේදනාව නැමති ධර්මතාවය මුල් කරගෙනයි තණ්හාව තියෙන්නේ. ඒක දුක් වේදනාව අයින් කරන්න වෙන්න පුළුවන්, සැප වේදනාව ළඟා කරගන්න වෙන්න පුළුවන් එයාගේ කැමැත්ත. වේදනාපච්චය තණ්හා. වේදනාව ඇතිුනේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. ස්පර්ශය ඇතිුනේ කුමක් නිසාද? ආයතන නිසා. ආයතන ඇතිුනේ කුමක් නිසාද? නාම රූප නිසා. නාම රූප ඇතිුනේ මොකක් නිසාද? විඥානය නිසා. විඥානය ඇතිුනේ සංකාරය නිසා. සංකාරය ඇතිුනේ අවිද්‍යාව නිසා. පෙර ජීවිතයේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප වෙලා මේ වගේ භවය හැදුණු නිසායි අද උපන්නේ කියන එක කියලා. අදත් මේ පෙනෙන අරමුණු ටිකේ අවිද්‍යාවෙන් හිතින් කීින් කිරින් කළොත් අරමුණේ විඥානේ පිහිටනවා. ඒ මොනොත් නාම රූප වෙලා ආයතන හැදලා ස්පර්ශ වෙලා තණ්හා උපාදාන වුනොත් අදත් භවය හැදෙනවා. අද භවයේ තිබුණොත් අනාගතයේත් මේ වගේ ඉපදීම වෙනවා කියලායි පෙන්වන්නේ මේ. පුබ්බන්තේ ඥානේ, අපරන්තේ ඥානේ, පුබ්බන්ත අපරන්තේ ඥානේ කියන මේ තුන් කාලෙන් පෙන්වන්නේ. මම ඕගලන්ට පරියායක් ඉදිරිපත් කරන්න. හරිද? අපි කියමු පටිච්ච සම්පදාය ගත්තොත් ඇස් ඉදිරිපිට රූපයක් එනවනම් පෙනෙන දේ පුරාණ කර්මයෙන් හටගත් විපාකය. පෙනෙන දේට හිතන කියන කරන දේ අයිති නෑ, හිතන කියන කරන දේට පෙනෙන දේ අයිති නෑ කියලා ඇත්ත ඇති හැටි දන්නේ නෑ. නොදන්නාකමට කියන අවිද්‍යාව කියලා. නැත්තම් මේ පෙනෙන දේ දුක, ඕකට හිතුවොත් කිව්වොත් කළොත් ආයෙත් කර්ම රැස්සලා නැවත දුක ඇති වෙනව නේද කියලා. දුක්ඛී අඥානං දුක්ඛ සමුදය අඥානං. හිතන කියන කරන එක නොකොලොත් කර්ම නිරෝධ වෙනව නේද කියලා. දුක්ඛ නිරෝධී අඥාන. නොදන්නාකම නිසා මම මේ පෙනෙන අරමුට හිතනවා කියනවා කරනවා. දැන් හිතනවා කියනවා කරනවා කියන්නේ මොකද්ද? අවිද්‍යාපච්ච සංඛාරා. පෙනෙන දේ ආරම්භය ඇත්ත නොදන්නාකම නිසා මම හිතනවා මේක පොත කියලා හිතනවා, මේ පොත ගණ්ඩුක කියලා හිතනවා කියනවා කරනවා. හිතුවොත් කිව්වොත් කළොත් මොකද වෙන්නේ? සංකාරපච්ච විඥාන මේ අරමුණේ විඥානේ පිහිටනවා. මේ රූපේ පොතයි කියන දැනුමක් එනවා මට. චක්කු විඥානේ පිහිටනවා. අරමුණ අරබ්බ අවිද්‍යාවෙන් මම හිතුවොත් මොකද වෙන්නේ? අරමුණේ විඥානේ පිහිටනවා. ඔය සංයුත්ත නිකාය චේතනා සූත්‍රය බලන්න. මේ රූපේ ගැන දැනුමක් ඇති වෙනවා. චක්කු විඥානේ පිහිටනවා. විඥානේ පිහිටියොත් තියෙන දෝෂේ මොකද්ද? නාම ධර්ම අරමුණු කරලා හිත රූපෙට වැස ගන්නවා. හැම වෙලාවෙම රූප ලෝකේ අපි හොයන්නේ ඉස්සලා නාම ධර්ම සිහි කළයි කරන්නේ. අපි නිකම් නිකෝ කෝටෝච් එක කියලා සිහි කළා නෙමෙයිද මෙහි හොයන්නේ? ඈ පොත කියන එක සිහි කළා යෝගලු බලන්නේ. නාම රූප කියන නාම ධර්ම සිතිම අරමුණු කළා හිත රූපෙට වැස ගන්නවා. නාම ධර්ම අරමුණු කළා හිත රූපෙට වැස ගත්තාම ඇහැ හැදෙන්නේ. චක්කායතන හැදෙනවා. විඥානයේ රූපයට වැසගත්තම චක්කායතන හැදෙනවා. සවිඥානක ඇහැට මේ රූපයේ ස්පර්ශ වෙනකොට ආයත වේදනා වෙනවා. චක්කු සම්පස්යෙන් උපන්න වේදනා. ඒ රූපය ආරම්භය දැන් ඕගොල්ලෝ විඳින්නේ පොතක්. මේ පොතක් විඳින එකට කැමති රූප තණ්හාව තියෙන්නේ. මේක පොතක්මයි කියන අදහසින්මයි එල්බගෙන ඉන්නේ උපාදාන වශයෙන් ගන්නවා. අහකට යන්නේ දැකපු දේ ඇති බවට මනසේ නිමිත්තක් තියලයි. පටිච්චසම්පාද මේ චක්‍රයකින්ම කලේ මේ පෙන්වන්නේ මේ නිමිත්තක් දැකපු දෙයක් නැවත ඇති බවට නිමිත්තක් ඇටිට හැදුනේ කොහොමද කියන වැරද්ද මේ. අපි කිව්ව කන ඉදිරිපිට සද්දයක් ආවෝ. සද්දය ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා සද්දේ ආරම්භය අපි හිතනවා කියනවා කරනවා. අවිද්‍යාපච්ච සංඛාරා. එහෙම වුණොත් අරමුණේ විඥානේ පිහිටනවා, සෝත විඥානේ පිහිටනවා. පිහිටියොත් තියෙන දෝෂේ මොකද්ද? නාම ධර්ම අරමුණු කළා හිත රූපෙට වැස ගන්නවා. එතකොට කන උපදිනවා. ඒකයි පෙර නොතිබීම හට ගන්නවා කියලා කියන්නේ. ආයතන හයම පරිහරණය කරන කෙනෙක් නැහැ. අවස්ථාවටයි හදාගන්නේ ඇහැ කන. කන සවිඥානක හිත රසගත කන උපදිනවා. එතකොට වෙන්නේ මොකද්ද? සවිඥානක කනට සද්දේ ගැටෙනවා. සෝත ස්පර්ශයෙන් උපන්න සද්දේ විඳිනවා. සද්ද තණ්හාව ඇති වෙනවා. මේ අහවල් ගායකයාගේ සද්දයයි කියන අදහසින් තමයි අපි උපාදාන වෙන්නේ. අහකට යන්නේ මෙහෙම සද්ද බාහිර තියනවා කියන නිමිත්තක් හදලා. පුරාණ කර්මයට හටගත්ත නාසී ඉදිරිපිට ගන්ධයක් හම්බ වෙනවා. ඒකේ ඇත්ත නොදන්නාකම නිසා අද අපි ගන්ධය ආරම්භය මොනවා හරි හිතුවොත් මේක කෝපි සුවඳ සමම්පිච්ච මල් සුවඳ කියලා ගන්ධය ආරම්භය විඥානයේ පිටනවා. ගන්ධය ආරම්භය දැනුමක් ඇති වෙනවා. හොඳට බලන්න හිතුවොත් විතරයි නෙමෙයිද ඇදෙන්නේ කියලා. ඊට පස්සේ ඕගොල්ලෝ කවදාම හරි දවසක සමම්පිච්ච මල් සුවඳක් ආග්‍රහණය කරන්න හෝ මොනහරි සුවඳක් ආග්‍රහණය කරන්න යනවනම් තමන් දන්නා වූ දැනුම සිහිපත් කළා නෙමෙයිද කියන එක බලන්න. ඒ නාම ධර්ම අරමුණු කළා සිත ආයතනට බැසගත්තාම, රූපයට බැසගත්තාම ගාහන ආයතනේ පිහිටනවා. සවිඥානික ගන්ධයට නාසයට ගන්ධය ගැටෙනකොට ගාහන ස්පර්ශය. ගන්ධ තණ්හාව උපාදාන වෙනවා අතහැරෙන්නේ බාහිර නිමිත්තක් හදලා. අද මේ පටිච්චසම්පාද චක්‍රය හරහා පෙන්වන්නේ ඇස් ඉදිරිපිටට එන අරමුණේ වරදවා හැසිරිච්ච මනසකින් ඒක අරමුණු කළ නැවත ආයතන ටික හදාගෙන ඒක උපාදානව ඉඳලා අහකට යද්දි මේ වගේ භවය හැදෙනවා කියන එක. මේ විදිහට භවය තිබුණොත් ඉපදීම නතර කරන්න බෑමයි කියන එක පෙන්වනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් පෙන්වනවා අවිද්‍යා නිරෝධෝ කියලා. පුරාණ විපාකයට පෙනෙන මේ නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි දැකලා තමන් ඒකට අනුව හිතින් කියින් කිරින් නොකොළොත් මේ අරමුණේ විඥානේ පිටන්නේ චක්කු විඥානේ රූපය ගැන දැනුමක් නැහැ තමන්ට. එහෙම වුණොත් නාම ධර්ම අරමුණු කළ හිත රූපෙට වැසගන්නේ නැහැ, ඇහැ උපදින්නේ නැහැ. එහෙම වුණොත් රූප ස්පර්ශ වෙන්නේ නැහැ. එයින් උපන් වේදනාව නැහැ. එහෙම වුණොත් තණ්හා උපාදාන නැහැ. එහෙම වුණොත් මෙහෙම රූපයක් තියනවා කියන නිමිත්ත හිටින්නේ නැහැ. පෙනෙන දේ පෙනීමෙන් අවසන් වෙනවා. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ කියන තැනින් අන්තිමට පෙන්වන්නේ භව නිරෝධය. භවය නොහිටියොත් ලැබෙන දේ මොකද්ද? ජාති නිරෝධය. ඇත්තටම මේ පටිච්ච සමුප්පාදයෙන් පෙන්වන්නේ ලෝකයේ ඇති වෙන හැටි. අපි උදාහරණයක් හැටියට කිව්වොත් ඇහැට පෙනෙන දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැක්කොත්, කනට ඇහෙන දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා, නාසයට දිවට කයට සිතට දැනෙන දේ පෙර නොතිබීම හටගෙන නැති වෙනවා කියලා දැක්කොත් හොඳට බලන්න, ඒව නැති වෙන බව දකි. නමුත් ඒව දකින ඇහැ කන දිව නාසය ශරීරය ඇති බවට හිටිනවා. තමන් කේන්ද්‍රස්ත වෙලා තියෙනවා මෙහි. පෙනෙන දේ හටගෙන නැති වෙනවා කියලා දකින්න ඉතුරු වෙනවා මෙහි. පෙනෙන දේ හටගෙන නැති වෙනවා කියලා දැක්ක කියලා ඇහැ නැති වෙන්නේ නැහැ. නමුත් කෙනෙකුට ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙනවා කියලා දැක්කොත්, පෙනෙන දේ නැති වෙනවා කියන එක පෙනෙන දේ ඉතුරු නොවෙන්නේ ඉබේම. මේ පටිච්ච සමුපාදයෙන් පෙන්වන්නේ ලෝකයේ උපදින හැටි, ලෝකේ නිරුද්ධ වෙන හැටි, මේ ආයතන ටික හදාගන්න හැටි, ආයතන ටික නිරුද්ධ කරන හැටි පෙන්වන්නේ සලායතන නිරෝධයේ ධර්ම දේශනා කරන බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ අර්ථයයි ලෝකෙන් ගිලිහිලා තියෙන්නේ. ඒ ගිලිහුනේ අර්ථය නෙමෙයි නිවන. නිවන් මඟ. ඕනම කෙනෙකුට බලන්න පුළුවන් මම මේ කියන සූත්‍ර ටික ගවේෂණය කළා. ගතානුගතිකව යමක් කරපින්නගෙන යා යුතු නැහැ. අපිට අවශ්‍ය වටිනෝ රත්තරන් කියලා හිස් පෙට්ටිය කරේතියක් නෑම දෝනේ. ඈ මුකුත් නෑ, හිස් වටිනවා කියලා කරේතියක් නෑනො. නමුත් ඇත්තටම වටිනා දෙයක් අරගෙන යන්න යෝනේ. ඉතින් මෙතෙන්දි මම මතක් කරන්නේ හැම කෙනෙකුටම හිතන්න පුළුවන් මේ තරම් බණ කියන, බණ අහන, භාවනා කරන ලෝකෙක රටක ඇයි මේ කෙලෙස් ගෙවෙන්නේ නැත්තේ? කොතනද මේ වැරද්ද? අදහස් ගොඩාක් ඇති වෙනවා, ගොඩාක් කරුණු දන්න පුද්ගලයෝ බිහි වෙනවා, ගොඩාක් කතා කරන දර්ශන ඇති වෙනවා, දක්ෂයෝ කතිකයෝ බිහි වෙනවා. නමුත් බිහි කරන ධර්ම බිහි කරන්න නැති වෙන්නේ. මොකක් හරි වැරද්දක් තියෙනවා. පෙනෙන දේ නැති වෙන බව කාටත් කියන්න පුළුවන්, කවුරුත් දකිනවා. පෙනෙන ඇහැ නැති වෙන බව දකින්නේ නැහැ. පෙනෙන ඇහැ තුල තමන් ඉතුරු වෙනවා. ඒකයි මේ දෝෂේ. පෙනෙන ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන්න නම් ඒකට තියෙන්න වෙනවා ඊට වඩා ගැඹුරු පරියායක්. ඒ සිද්ධියයි මේ පටිච්චසම්පාදයෙන් කියන්නේ. මේ පටිච්චසම්පාදයේ පෙළේ දහම නිවැරදිව තියෙනවා. පෙළේ තියෙනවා. ඇත්තට මං කිව්වේ ධම්මටිති ඥානය, පච්චපරිග්ගහ ඥානය වගේ ඥාන ටික බලන්න කියලා. නමුත් මේකට ගත්ත අර්ථයේ වැරද්දක් නම් තියෙනවා කියන එක හොඳට පේනවා. අද දවසේදී අපි හැම කෙනෙක් අවශ්‍යම අවශ්‍ය නැහැ මට යමක් ඉදිරියෙන් හිටින්න කැපිපෙන්න. නමුත් අවශ්‍යයි මට නිවන් දකින්න. මම මේ ටික කියන්නේ ඕගලන්ට බණ කියන්න මම යමක් හොපු වින්ද නෙවෙයි. මට නිවන් දකින්න මම උත්සාහවත් යුද්ධි හම්බ වෙච්ච පාවින්ද මම කියන්නේ. හැමදාමත් මම කරන්නේ ඒක. අනික මම බණ කියනවා නෙමෙයි, මම කියන දෙයක් කියනවා. මම ලෝකෙට අලුතින් යමක් හිතන්න උගන්නන කෙනෙක්. හිතන්නයි උගන්නන්නේ කියන එක. හිතන එක පාපයක් නෙමෙයි. මම කියන්නේ හිතන්න. අපි මේකේ මොන විදියට තිබ්බත් අපි අලුතෙන් අනුගේ ඉගෙනගත් දැනුමක් පුරෝගෙන පටිච්ච සමුප්පාදයේ තුන් අංග 12 තුන් කාලෙන් බැලිය යුතුයි කියනකොට අපි දන්නා වූ අර්ථයෙන් ඉදිරිපත් වෙනකොට ඊටහා යමක් අපිට පේන්නේ නැහැ. දන්න එකට බහල බලනකොට වචනෙත් මෙහෙම පේනනකොට දෝෂයක් හම්බ වෙන්නේ නැහැ. නමුත් පිටකේ කියන දේ දිහා ඇස්තරලා අපි බලන්නේ නැහැ කියලා මම කියන්නේ. හැම කෙනෙක්ම ත්‍රිපිටකයෙන් අයින් වෙච්ච එකයි මේ ශාසනය මෙච්චර පිරියෙන් හේතුව. අටුවාව, ටීකාව ගුරු තැන්හි තබාගෙන ත්‍රිපිටකයේ අටුවාවක් හැටියට අපි පරිහරණය කරන්නේ. මම කියන්නේ අටුවාවේ තියෙන දේවල් ගන්න එපා කියලා. ගන්න වටිනා දේවල් තියෙනවා, මමත් බලනවා. නමුත් හැම දෙයක්ම නෙමෙයි. මම කියන්නේ ත්‍රිපිටකයේ ගුරුතන් හිතියා ගන්න, අවශ්‍ය කාරණාවක් බලා ගන්න විතරක් අටුවාව ගන්න. එහෙම වුණා නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. නමුත් මේ පරිවිමනසන සූත්‍රය, ද්විතීය ඥානවත්තු සූත්‍රය වගේ සූත්‍ර බලන දැන් අපි නිකමට තර්කානුකූලව ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්‍යත්‍ය ඥානය පටිච්චසම්පාදයේ ආරම්භය ඥාන 77. පටිච්චසම්පාදයේ ඥාන 77 කොහොමද පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ? මහණෙනි, පටිච්චසම්පාදයේ අංග 11ක් තියෙනවනේ. අවිද්‍යාව ඉඳලා ජාතිය දක්වා අතීතයේදීත් අවිද්‍යාව නිසාම සංඛාර වෙනවා එකයි, අවිද්‍යාව නැතිවීමෙන්ම සංඛාර නැති වුණා කියලා නුවණවල් දෙකයි. වර්තමානයේදීත් අවිද්‍යාව නිසාම සංඛාර ඇති වෙනවා, අවිද්‍යාව නැති වුණොත් සංඛාර නැති වෙනවා කියන එක හතරයි. අනාගතයේදීත් අවිද්‍යාව නිසාම සංඛාර ඇති වෙනවා, අවිද්‍යාව නැති වෙනකොට සංඛාර නැති වෙනවා කියලා දෙකයි හයයි. අවිද්‍යාව නිසාම සංඛාරය ඇති වෙලා අවිද්‍යාව නැති වෙනොත් සංඛාරය නැති වෙනවා කියලා දන්නා වූ නුවණක් තියෙනම් ඒකද පටිච්චසමුප්පන්නයි කියලා දන්නවා. එතකොට අවිද්‍යාව නිසා සංඛාරය දක්වා නුවණවල් කීයද? 7යි. ඔය විදිහට සංඛාරය ඉඳන් විඥාණයට, විඥාණය ඉඳන් නාම රූපට, මේ විදිහට භවපච්චය ජාති කියන තැනට ගත්තාම 11යි. 11ව 7ක් කීයද? 77යි. මට කියන්න අංග 12 තුනට කඩලා සත්‍යත්‍ය ඥානය ගත්ත හැකිද කියලා. අවිද්‍යාපච්චය සංඛාරා කියන්නේ පෙරයි, විඥානාව සලාතන පස්ස වේදනා කියන ටික වර්තමානයි, තණ්හා උපාදාන වර්තමාන හේතු, ජාති ජරා මරණ අනාගත ඵලයි කියලා 12 තුනට කඩලා. කැඩුව සත්‍යත්‍ය ඥානය ගත්ත හැකිද කියලා. මං කියන ටික තේරෙනවද නැහැ. ඒ කියන්නේ අතීතෙන් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඇතිවීම නැතිවීම ගැන අංග 12ම ඇතිවීම නැතිවීම ගැන දන්නා නුවණකුත් ඒ නුවණ ගැන නුවණකුත් එක්ක එකතු වෙලා නේද සත්‍යත්‍ය ඥානය හැදුනේ. අතීතේනුත් අංග 12ම ගේම ඇතිවීම නැතිවීම බලන්න බැලිය යුතුයි කියන නුවණක් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. මං අවිද්‍ය සංඛාර කියන එක විතරක් නම් පෙර මං කොහොමද අංග 12ම බලන්නේ? වර්තමාන විඥානාම් සලායතන පස්ස වේදනා කියන ටික නම් තියෙන්නේ. වර්තමාන අංග 12කම ඇතිවීම නැතිවීම මම බලන්නේ කොහොමද? අනාගතේ ජාති ජරා මරණයි නම් අනාගතේ අංග 12කම ඇතිවීම නැතිවීම මම බලන්නේ කොහොමද? ඒකයි මම කිව්වේ මේ සංයුත්නිකාය දෙකේ ဒුති ඥානවත් සූත්‍ර වගේ සූත්‍ර දිහා බලන්න. බලනකොට තේරෙනවා විමසීමකට ලක් කළොත් තමයි තේරෙන්නේ අපි නිකන් අන්ධයෝ වගේ නේද කියලා තේරෙන්නේ. මෙච්චර ඇස්වල හැපි හැපිත් මේක තේරෙන්නේ නැහැ, මේක පේන්නේ නැන්නේ කියලා. මේ වැරද්ද හැදෙන්නේ නැතුව අංග 12 තුනට කඩලා ජීවත් වෙන දර්ශනය තුල නිවන ප්‍රාර්ථනා කරන්න එපා. බලාපොරොත්තු වෙන හීනයක් විතරයි. පටිච්චසමුපාදයේ මැද අංග ටිකේ ජීවත් වෙලා ජීවත් වෙනවා කියන්නේ ස්පර්ශ ආයතන හයේ ඉන්නවා කියන එක. බලඬු අනේ පිටු සිටුමා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළේම මේ ස්පර්ශ ආයතන හය ඇසුරු වෙන්න දෙන්න එපා, උපාදාන වෙන්න දෙන්න එපා කියලා. ඇසුරු වෙන්න දෙන්න එපා, උපාදාන වෙන්න දෙන්න එපා කියපු ටික ඇතුළ ජීවත්ව ඉන්නවා කියන දර්ශනයක් අරගෙන දෙනකොට කොහොමද ඔක අයින් කරන්නේ අපි? ඒක මරණකන් තියාගන්න වෙනවා කියන දර්ශනයකට එන්න වෙන්නේ ඉබේම. එතන ඉඳගෙන හිතේ ඇති වෙන කෙලෙසියක් විතරක් නැති කළ යුතුයි කියන තැනකට එනවා. මේ ස්කන්ධයන්ගේ දෝෂය අහුවෙන්නේ නැහැ, අවිද්‍යාව අහුවෙන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න අවිද්‍යාව තියෙන්නේ ස්කන්ධයන්ගේ පැත්ත බලාගෙනයි කියන එක. කෙලෙස් ටික තියෙන්නේ කර්ම පැත්ත බලාගෙන. ඒකයි මම කියන්නේ කර්ම පැත්ත බලාගෙන කෙලෙස් ටික දිහා බලාගෙන අවිද්‍යාව නැති කරන්න බෑ කියන එක. අපි කෙනෙකුට ඇහැ කන දිව නාසය ශරීරය කියන තැන දෝෂ නැහැ. ඒ නිසා උපදින තණ්හා උපාදානයන්ගේ දෝෂය කියනකොට මෙයා කර්ම පැත්ත විතරයි අහුවෙන්නේ. ඒක නැති කරන්න හදනවා. ස්කන්ධ පරිහරණය කරන ස්කන්ධ ටික තුල තියෙන අවිද්‍යාව අහුවෙන්නේ නැහැ. එතනින්ද මිදිය යුතුයි කියන එකට එන්නේ නැහැ උත්තරේ. ඔය වැරද්ද මේකේ තියෙන්නේ. මම දන්නේ නැහැ, මට මෙහෙම පැතිකඩක් පෙනෙනවා. හැමෝටම මම කියනවා මේක බලන්න කියලා. ඇත්තටම බැලිය යුතුයි. අපි අර සියාතුගේ හන මිටිය කරගහගෙන යනවා වගේ ඔහේ අපි අරගෙන එනවා. නමුත් කවුරුවත් බලන්නේ නැහැ. නමුත් මට දොස් කියන්න එපා. මම කියන්නේ මේ සත්තරණ සූත්‍රය දිහා බලන්න, ဒုတိය ඥානවත් සූත්‍ර දිහා බලන්න. එහෙමනම් ඒවට බයින්න. මේ පරිවිමනසන සූත්‍රය වගේ සූත්‍රයක් අරගෙන ඇහැට ඇඟිල්ලෙන් අයින් නැති ටික විතරයි බුදුරජාණන් වහන්සේ එකින් එක එකින් එක එකින් එක පෙන්නලා මහණෙනි අපිනකෝ භික්ඛවේ කීනාස් අපිනකෝ කීනාසෝ භික්ඛු පුඤ්ඤාபிසංකාරං වා අபிසංකරෙය්‍ය අපුඤ්ඤාபிසංකාරං වා අபிසංකරෙය්‍ය ආනිජ්ජාபிසංකාරං වා අபிසංකරෙය්‍ය මහණනි නුඹලා ඒ කුමක් සිතවුද? ක්ෂීනාශ්‍රව භික්ෂුව පුඤ්ඤාභි සංස්කාර හෝ රැස් කරයිද? අපුඤ්ඤාභි සංස්කාර හෝ රැස් කරයිද? ආනිජ්ජාභි සංස්කාර හෝ රැස් කරයිද? නොහෙතම් බන්තේ නෑ ස්වාමීන්. සබ්බසෝ පරියායන සබ්බ සංකාරෝ අසති, සබ්බ සංකාරේ අසති සංකාර නිරෝධා අපිනකෝ විඤ්ඤාම් නම් පඤ්ඤායති. මහණෙනි, සංස්කාරය සියලු ආකාරයෙන්ම නැතිවීම සංකාර නිරෝධියම විඥානයක් පෙනෙයිද? අය මරණයෙන් පස්සේ උපදින කතාවක් නැහැ විඥානය. මේ සංකාරය දැන් නැති වුණා නම් සංකාර ප්‍රත්‍යයෙන් හටගන විඥානය නැති වුණාමයි. අය හෙට නැති, අද සංකාර නැති කරනවා. රහතන් වහන්සේ සංකාර නැති කරන එක අපි පිළිගන්නවා. හැබැයි දැන් චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන හැබැයි පරිහරණය කරනවා පුරාණ කර්මයකින් කියලා. ඉතින් මේක හතරවීරි කතාවක්. අනිත් පැත්තට එනකොට පිළිගන්නවා විඥානයේ සංකාරය නිසාමයි කිවම උ හරි පිළිගන්නවා. අනිත් පැත්තට ගත්තාම සංකාර නිරුද්ධ වුණොත් විඥාන නිරුද්ධ වෙනවාමයි කියනවා. හරි. නමුත් රහත් වෙච්ච තැනදි සංකාරය නැති කළා. හැබැයි විඥාන නාම රූප සලායතන ඒ ටික තාම නැති වෙලා නැහැ. ඒ ටික පරිහරණය ඒක නැති වෙන්නේ මරණයෙන් පස්සේ. ඉතින් ඕවා ටික ටිකක් විමසන්න කියන එක මම කියන්නේ. මෙහෙම වෙනවද කියන එක හිතන්න දේවල් තියෙයි, හිතන්න නැතිකම. ඉතින් දැන් අද ඇත්තටම මට ඕනේ උනේ එකම එක දෙයක් කියන්න. මේ ස්පර්ශ ආයතන 6 කියලා කියන්නේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන සම්පස්ස ආයතනයේ ටිකට තව නමක් තමයි පුරාණ කර්ම කියන එක. මේ පස්ස ආයතන ටිකට මේ තව නමක් තමයි විපාක නාම රූප දෙක කියන එක. මේකට තව නමක් තමයි ස්පර්ශාන්තය. මේකට තව නමක් තමයි පුරාණ අතීතාන්තය. මේ අරඹයා හිතන කියන කරන දේ ස්පර්ශ සමුදයාන්තයේ නව කර්ම මෙතර. මේ හිතන කියන කරන දේවල් බාහිර ආයතන 6ට එකකටවත් ගැට ගහන්න නැතුව විඥාන මජ්ජේ. ඇත්තටම අපේ ලෝකය එහෙමයි තියෙන්නේ. අර තොටගුමි හාමුදුරුව මම දැන් අර ගෝවිද කොහෙද ගියාම ඒ රටේ මිනිස්සු පෙන්වලුනේ මේ අපේ දිව්‍යංගේ ආනුභාවයෙන් කියලා මහා විශාල යකඩයක් අහස මැද එල්ලෙන්න සකස් කරලා තියෙනවා. මිනිස්සු ඔක්කොම වැඳ වැඳ යනවා. මොකද මෙච්චර යකඩයක් මේ දෙයියන්ගේ ආනුභාවයෙන් නිකම්ම අහසේ තියෙනවනේ. ඊට පස්සේ දැන් මට මතක තොටගුමි හාමුදුරුව වගේ තොටගුමි හාමුදුරුව කල්පනා කළා මේක නම් වෙන්න බෑ. අනිවාර්යයෙන් මෙතන මොකක් හරි උපායක් ඇති කියලා වටාපතක් ඇලුවල එක බිත්තියකට. යකඩේ ගිහිල්ලා බැලුවා ඩාංගල බිත්තිය. මොකද මේගොල්ලෝ කරන්නේ? බිත්ති හතරක කාන්දම් කෑලි හතරක් සමානව තියලා ඒකේ බලෙන් තමයි මේ යකඩේ තියලා තියෙන්නේ. අර සමතුලිතතාවය විදිච්ච ගමන් ගිහිල්ලා හැපුවා. මට කියන්න ඕනුනේ ඒක නෙමෙයි. මේ යකඩ කෑල්ල අහසේ තියෙනවා කාන්දම් කෑලි හතරේ බලෙන්. හැබැයි එක කාන්දම් කෑල්ලකටවත් අයිති නෑ. කාන්දම් කෑලි හතරමත් නෙමෙයි, එකක්කුත් නෙමෙයි, නැතුවත් නෙමෙයි. කාන්දම් කෑලි හතර නිසාම පවතිනවා. කාන්දම් කෑලි හතරත් නෙමෙයි, එකක්කුත් නෙමෙයි, නැතුවත් නෙමෙයි. ඒවත් නෙමෙයි නැතුවත් නෙමෙයි යකඩේ තියේ. ඒ වගේ අපේ ලෝකය හොඳට මතක තියාගන්න. අර යකඩ කැල්ල වගේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස කියන ආයතන 6 නිසාම, ආයතන 6 ඇසුරු කරගෙනම අපේ ලෝකයේ තියෙනවා. අම්මා, තාත්තා, අයියා, අක්කා, දුව, පුතා, නැන්ද, මාමා, යාහන, වාහනක, ඕස්ට්‍රේලියාවේ, ඉන්දියාවේ, ඇමරිකාවේ මේ ඔක්කොම තියෙයි. හැබැයි අපේ ලෝකේ ආයතනයකටවත් අයිති නැහැ. ආයතන ඔක්කොමත් නෙමේ ලෝකේ එකක් එකකුත් නෙමේ. නමුත් මේ ආයතන නිසා මේ ලෝකෙ තියෙයි. ওই আয়তনিয়াঙ্গে সমতুলিত বিধি চাউসের মেয়ে লোকে ইতুরু এনে মে লোকে আই দুঃখ ছন্ন মে উপাধায় মে আয়তন টিকে আসরু করে গায়ে মে লোকে তিয়েনে ওগুলো হিতান্নে পা ওগুলো হিতান লোকে মে সতর মহাধাতু তুল তিয়েন স্কন্দ টুক তিয়েন কেলা এহে নিসাম তামাঙ্গে লোকে উপদিন পাবতি না মে লোকে পাব উপদিন পাবতিন স্কন্দ ধাতু আয়তন টিক তিয়েন ইস্কন্দ পঞ্চকয়াক আয়তন দুলহাক ধাতু আটলোসাক আসরু করগন কামলোকে তিয়েনে কামলোকে পাবতিন অমতক করান্নে পা লোকেট স্কন্দ ধাতু আয়তন তিয়ে কামলোকে তিয়েন তেনক স্কন্দ ধাতু আয়তন তিয়েন স্কন্দ ধাতু আয়তন হল কামলোকে তিয়েন এই স্কন্দ ধাতু আয়তনে তুলম রূপলোকে আক তিয়েন পড়ব রূপলোকে তিয়েন তেন স্কন্দ ধাতু আয়তন তিয়ে আয়তন তুল লোকে তিয়েন নেই এই আয়তন তুল আরূপী লোকে আক তিয়েন পড়ব ইয়াম কিছু দাবসক මේ ස්පර්ශ ආයතන 6 නිසාම උපදින ලෝකේ ස්පර්ශ ආයතන 6 6න් එකකටවත් අයිති නැහැ කියලා දැක්කොත් ඕගොල්ලෝ ලෝකෙ තුල ඉන්න ලෝකෙ මිදලා එදාට ඕගොල්ලෝ ලෝකයේ දැකලා ලෝකෙ මිදිලා ලෝකයේ කියන එක හඳුනා ගැනීම ලෝක නිරෝධයේ හේතුවක් වෙනවා ඒ ලෝකයේ අද තියෙන ලෝකෙ වෙනුවට ඒ ආයතන 6 නිසාම ආයතන 6 දන්නා වූ නුවණ ඉතුරු වෙන්නේ අද රූප දකින්නා වූ මම සද්දාන්නව මම ගඳ සුවඳාන්නව මම රස විඳින්නව මම ස්පර්ශ දැනගන්නව මම අරමුණු දැනගන්නව මම හරි ඔය ආයතන හයම දැනගන්නව මමයි තිමුණ ආයතනෙටද දැන් ඔය ආයතන හයට අමතරව ඔක්කොම දැනගන්න මමයි ති කොයි ආයතනෙටද ඒ තමයි චුම්බක හතර උදව් කරගෙන ඉන්න යකඩි ආයතන හයම ඇසුරු කරලා කරගෙන ඉන්න හත් වෙන නන්දි රාගය කියලා බුදුරජාණන් වහන්සේ උකර දේශනා කරනවා. යවකලාප කියලා සූත්‍රයක් තියෙනවා. හත් වෙනගෙන හොඳට කියනවා. ආන් ඒක බලන්නකො. ඈ. එතකොට මට කියන්න ඕනි උනේ මේ ස්පර්ශ ආයතන හය ඇත්ත දැකලා ඇසුරු කළ නොගත්තු ඔගලන්ට නිරුද්ධ වෙන්නේ ලෝකය. පවතින්නේ නැත්තේ කාම ලෝකේ. රූපලෝකේ අරූපලෝකේ ලෝක නිරෝධය නිවනයි භව නිරෝධය නිවනයි ඇත්තටම බුදුදහම කියලා කියන්නේ අපි හිතනවට වඩා ඔබට ගිය අපේම ජීවිතයක අපි නොදකින සත්‍ය කතාවක් ඇත්තක් ඉතින් මේක කුච්චර ගැඹුරුද කියනවා නම් අපිට හිතීමේ පරාසයෙන්ත් ඔබට ගිය දර්ශනයක් හැම දිනකට මතක් කරන ගැඹුරු වුණත් මේ දහම ටිකෙන් ටික හරි තේරුම් ගන්න උත්සාහවත් වෙන්න මේ සන සම්පත්‍ය අත්හැර ගන්න එපා කියන එක අපි කවුරුවත්ම අද දුවල පැනලා නැගිටලා ඇවිද්දට එකපාරට ඇවිද්දි නැහැ අපි ඔක්කොමලා පෙරිලා බඩගාලා දනගාලා වැටි වැටි නැගිටපු අය මේ ධර්මය තුලත් නොතේරෙනවා කියන ලදුරු අවධියක් තියෙනවා. නමුත් හිතන්න එපා හැමදාම ලදුරු අවධිය තියෙයි කියලා නැගිටලා අතපය විසිකල යන්න පුළුවන් මට්ටම ගෙන දවසක් එනවා. අද බැරි වුණාට බැරි හින්දා මේ ඉලක්කය ගන්න මම කොහොම හරි මේ දර්ශනය පුළුවන් වෙනවා. ජීවිතේ ඉලක්කයක් ගන්න. කොහොම හරි මේ ධර්ම තේරුම් ගන්න. මේ ජරා මරණ සංඛ්‍යාත ජීවිතයේ අජරාමර නිවනට මම හුවමාරු කරගන්නවාමයි කියලා හැම දිනම උත්සාහවත් වෙන්න ඒ සඳහා මේ දේශනාව හේතු පාරමිතාවක්ම වේවා හොඳයි එහෙනම් මේ ශ්‍රද්ධාව සම්පන්න පින්වතුන් කල්පනා කරගන්න බොහෝම ශ්‍රද්ධාවෙන් දුර බැහැර ඉඳලා නොයෙක් කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරෝ මගේමයි ධර්මය සංඝරත්නය මගේමයි කියන අදහසින් මේ ස්ථානයට ඇවිල්ලා නොයෙක් අපහසුතා මැද්දේ වුණත් ධර්ම ශ්‍රවණය කළා වටනා කුසල ධර්ම රාශියක් සිද්ධ වුණා සිද්ධ කරගත්තා කල්පනා කරගන්න මේ සියලු ආකාරයෙන් පහළ කරගත්තා මේ සියලු කුසල ධර්මයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්ගත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරල් රැකසා දිස්ථානට අධිග්‍රහිත වූ ශාසන මාමක ඉෂ්ඨකාරක සීළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසිරි වඩා වර්ධනය කරගෙන මේ දිව්‍යපතන බෝධිගින් උතුම් වන සෙනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිති පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිති පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිති පුඤ්ඤන්තං අනුමෝදිත්වා. ඒ වගේම අපි සියලු දෙනා අද දවසේදී සිද්ධ කරගත්තා මේ සියලුම කුසල ධර්මයන් මෙතෙන්ට වැඩම අවදාළව ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපි අනුමෝදන් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ඇති වේවා කරන කියන ශාසන මාමක කටයුතු දියුණු තියුණු කරගන්නට ලෝකෙට සම්බුද්ධ ශාසනික සේවයක් කරන්නට මේ සියලු කුසල ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේලාට ඒ වගේම පින්වත් සිල් මෑණිවරුන්ටත් හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම නොයෙක් දුෂ්කරතා තිබුණත් මේ වැඩසටහන සංවිධානය කිරීමේලා මූලික වෙලා කටයුතු කළ ඒ දීපිකා මෙතනියටත් ඒ වගේම නන්දසිරි මහත්මයා ඒ වගේම හර්ෂ සුභසිංහ මැතිතුමා ඒ වගේම මේ ධර්ම දේශනා කරන මේ ශාලාවල් අරගෙන දුන්නු නම් වශයෙන් නොදන්න වුණත් ඒ උදව් උපකාර කළ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් කරනවා. ඒ සෑම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයත් උතුම් නිවන සම්පත්තියත් අවබෝධ වේවා කියන. ඒ වගේම මේ සත්ක්‍රියාව සිද්ධ කළා මේ පින්වතුන්ට සද්ධර්මයෙන් විදක් ලබා දීලා සසර දුක්ගිනි නිවෙන මාවතේ යොමු කරන්න මේ අවස්ථාව සකස් කරගන්න හේතුපාදක කරගත්ත ඒ දීපිකා මහත්මිය තමන්ගේ අකාලේ මිය පරලොව ගිය පුතුණුවන්ට සසර වසනතුරු මේ වගේ අකල් මරණයකට පත් නොවි මේ වගේම සසර දුක්ගිනි නිවෙන සද්ධර්මයේ පෙන්වන කල්යාණ මිත්‍ර ඇසුර ඇසුරු කරමින් සසර දුක්ගිනි නිවෙන සද්ධර්මයේ උපයෝගී කරගෙන වහවහම සසර දුකින් එතර වෙන්න ඒ පුතුණුවන්ටත් පාරමිතාවක් වේවා කියන අදහසින්ද රෝගාතුරව සිටින තමන්ගේ ඒ දීනියට යම් මේ වගේ සත්පුරුෂ ක්‍රියාවක් පවත්වපු ඒ ධර්මයන්ගේ සත්‍යානුභව බලයෙන් යම් කිසි අතීත කර්ම දෝෂයක් තියෙනවා නම් ඒ වගේම අමනුෂ්‍ය දෝෂයක් තියෙනම් අපලෝපද්‍රවයක් තියෙනවා ඒ ටිකක් දුරු වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා කියන ආශිර්වාදාත්මක කලන සිත් ඇතුවයි මේ ටික කළේ. ඒ සියලු යහපත් අදහස්ම අදහස් ඒ විදිහටම සම්මුද්ධ වේවා කියලා අපි සියලු දෙනාම ආශිර්වාද කරමින් ආසින්සනාත්මකව සාධුනාදයක් පවත්වන්න. ඒ වගේම මේ ඔබ අප සෑම දෙනාගේම නමින් නැසී කලුරිය කළා වූ සියලුම ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අයද දුකෙන් මිදී සැපවත් භාගවත් වීම මුතුන් නිවනින් සම්සෙත්වා කියන අදහස ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා හන්තු ඥාතී. ඒ වගේම මේ සංවිධානය කළ සියලු දෙනාටත් මේ සඳහා උදව් උපකාර කළ සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටත් මේ පින්වත් සියලුම දෙනාටත් පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතුන් අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් මේ සෑම දිනාගේ මෙලොව ජීවිතවලට ඇතිවන්නා ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍රව දුරු වේවා කරන කියන යහපත් අදහස් සියල්ල සමුද්ද වේවා. සසර වසනාතුරු සාපිපාසාදී බියකර දුකි දුප්පත් අසරණ දින්දු භාගර පත්නවි උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මේ සියලු කුසල ධර්මයන් සෑම දිනකට උතුම් නිවන් පිණසම පාරමිතාවක් වේවා. මුදිනාටම තෙරුවන් සරණයි.